గారు, ఇరాన్ విక్రమరత్న నియోజ్యమిత్రం.
අද අපි බදු ගැන සාකච්ඡා කරන වෙලාවේදී අද නාලින් වෛද්‍ය නාලින්ද ජයතිස්ස මන්ත්‍රීතුමා කිව්වා බදු වැඩි කරලා මේ තියෙන ණයබරවලට ඇයි ගෙවන්නේ රාජපක්ෂලා හොරකම් කළා නම් රාජපක්ෂලාගෙන් අය කරන්න කියලා ඔහු සඳහන් කළා. ඇතරම තාත්ත ව්‍යාපාරයක් කරනවා නම් තාත්ත ව්‍යාපාරය කරනකොට තමුන්ගේ පවුලේ නිවස ඇපේට තියලා ව්‍යාපාරය කරනවා නම් අනිවාර්යෙන්ම ඒ ණය නිවස විකුණලා පියව ගන්න පුළුවන් බැංකුවකට. නමුත් තාත්තා වෙන කාගේ හරි නිවසක් ඇපේට තියලා අසල්වැසියගේ නිවස තියලා ව්‍යාපාරය කරගෙන ගියා නම් එතකොට ඒකේ අලාභය එන්නේ අසල් වාසියාටයි. ඉතින් ඕක තමයි ඇත්තටම අද සිදුවෙලා තියෙන්නේ. විශාල ණයබරක් තියෙනවා. දැන් මේ ණයබර කොහොමද මේ ණයබරෙන් අපි මිදෙන්නේ කියන ප්‍රශ්නයට තමයි අපිට මූණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. අපි දන්නවා අපි ගත්තොත් 2020 වසරේදී මේ රටේ ණය දළදේශීය නිෂ්පාදනයෙන් 96%කට තිබුණා. ඒක ක්‍රමක්‍රමයෙන් අඩු වුණා 2015 වෙනකොට. නමුත් විදේශීය ණය ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වුණා. ඉතින් ඒක අපිට තියෙන එක ගැටලුවක් ප්‍රශ්නයක්. ඊට අමතරව ඒ ණය වලට ගෙවන පොලි ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වුණා. ණය වලට ගෙවන පොලි ප්‍රමාණය සීග්‍රයෙන් වැඩි වුණා විතරක් නෙමෙයි, මේ ණය ගත්තේ ජාත්‍යන්තර වෙළඳපොලෙන්, මේ ණය ගත්තේ විශාල බැංකුවලින් තමයි මේ ණය ගත්තේ. දැන් මේ වාමාංශික දේශපාලඥයන් ඉස්සර ලොකු පාටයක් හදාගෙන හිටියා මේ රටේ ඇපේට තියලා ජාත්‍යන්තර අරමුදලට ඇපේට තියලා ලෝක බැංකුවට ඇපේට තියලා මේ රට විකුණලා මේ කරගෙන යන ආර්ථිකයක් කියන ඔය සටන් පාඩ තමයි එදා කිව්වේ. නමුත් මේ පසුගිය දශකය තුල මේ වාමාංශික දේශපාලඥයන් පසුගිය රජය තුල ඉඳගෙන මේ රජය වැඩි වැඩියෙන් ණය ගන්නකොට ජාත්‍යන්තර අරමුදලෙන් නෙමෙයි, ලෝක බැංකුවෙන් නෙමෙයි, මේ ණය ගත්තේ ගිහිල්ලා ජාත්‍යන්තර බහුජාතික බැංකුවලින් ගත්තේ, වෙළඳපොලෙන් ගත්තේ, වෙළඳපොලේ මිලට ගත්තේ. එතකොට කිසි දෙයක් ඒ වෙලාවේ සදහන් කළේ නැහැ, නිහඬව හිටියා. ඒ නිසා අද රට විකුණලා තියෙන්නේ ඒ බහුජාතික බැංකුවලට තමයි අද රට විකුණලා තියෙන්නේ. ජාත්‍යන්තර සමාගමකට ලෝක බැංකුවට ණයක් තිබුණා නම් ඒක අපිට දේශපාලන මට්ටමකින් කතා කරලා වුණත් බේරගන්න පුළුවන්. මොකද ලංකාවටත් ඒ ආයතනවල සමාජිකත්වයක් තියෙනවා. ඒ නිසා ඒවා සාකච්ඡා මට්ටමෙන් බේරගන්න පුළුවන්. නමුත් අද එහෙම වාතාවරණයක් නැහැ. අද අපි මේ ණය උගුලට අහුවෙලා ඉන්නේ මේ පෞද්ගලික බැංකුව එක්ක ගනුදෙනු කරන්න. 2015 වෙනකොට 2010 ඒක පුද්ගල ඒ ණය ප්‍රමාණය එක පුද්ගලයෙක්ට මේ රටේ රුපියල් 63,000යි. 2015 වෙනකොට 104,000 ඉක්මවා ගිහින් තිබුණා 2015 වෙනකොට. ඇතරම ඊට වැඩි හුඟක් වැඩි. ඇයි මේක 104,000 කියලා කියන්නේ? රුපියලේ අගය කෘතිමයව තබාගෙන ගිහම ඒක රුපියල් ගණනෙන් කිව්වහම ඒ ප්‍රමාණය අඩු වෙනවා. මොකද රුපියලේ අගය අඩු නිසා, නැත්නම් ඇත්තටම ඊට වැඩිය හුඟක් වැඩි. ඒ විතරක් නෙමෙයි, පසුගිය දශකය තුල මේ පසුගිය රජයේ ආර්ථික ප්‍රතිපත්තිය නිසා අපේ රජයේ ආදායම ක්‍රමක්‍රමයෙන් අඩුවෙගෙන ආවා. 1992 ගියොත් රජයේ ආදායම දළදේශීය නිෂ්පාදනයේ කොටසක් හැටියට ගත්තොත් 22%. ඊට පස්සේ 21%, 20%, 95 වෙනකොට 21.8%, 22%ට කිට්ටුවේ. එතන ඒ වෙනස සිදු වෙනකොට. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් බැහැගෙන ආවා. 2000 වෙනකොට 17% දළදේශීය නිෂ්පාදනයෙන් රජයේ ආදායම. ඊට පස්සේ 2005 වෙනකොට 16.8%. ඊට පස්සේ 2014 වෙනකොට 12%ට බැහැලා තිනවා රජයේ ආදායම 12%ට බැහැලා තිනවා. ඇත්තටම මේක විශාල ප්‍රශ්නයක් ගැටලුවක්. ඇයි රජයට ආදායමක් අවශ්‍ය? රජයට ආදායමක් අවශ්‍ය මහජන බඩු භාණ්ඩ සේවාවන් ජනතාවට ලබා දීමට. ඒ වගේම රජයේ ආරක්ෂාවට නීතිය හා සාමය රැකගන්නට. එනිසා මේ ආදායම අවශ්‍යයි. යටිතල පහසුකම් සැපෙීමට මේ ආදායම අවශ්‍යයි. නමුත් ක්‍රම ක්‍රමයෙන් මේ ආදායම අඩුවෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් රජයකට ආදායමක් අවශ්‍යයි. ඒ නිසා තමයි බදු ගහන්නේ. බදු ගහන්නේ ඒ ආදායමෙන් පොදු ජනතාවට අවශ්‍ය සේවාවන් පොදු ජනතාවට ලබා දීමටයි. දකුණු ආසියාවේ රටවල් ගත්තොත් ලෝක බැංකුවේ මේ තියෙන වාර්තා අනුව තමයි මම මෙතන සඳහන් කරන්නේ. ලංකාව තමයි 7 වෙනි තැනේ රටවල් 8කින් දකුණු ආසියාවේ අඩුවෙන්ම බදු ගෙවන තැන සිටින්නේ. 7 වෙනි තැන ඉන්නේ ලංකාවට වැඩියෙන් අඩුවෙන්ම බදු ගෙවන එක රටයි තියෙන්නේ. ඒ ඇවිල්ලා පකිස්තානයයි. ඉතින් අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ මේ පසුගිය කාලයේදී මේ දශකය තුලදීම වැරදි ආර්ථික ප්‍රතිපත්ති දිගින් දිගටම අනුගමනය කරපුවාම ණය බර වැඩි වෙනවා, ආදායම අඩු වෙනවා, පොදු ජනතාවට ලබා දෙන්න පුළුවන් සේවාවන් අඩුවෙගෙන යනවා. ඊට පස්සේ ණය උගුලකට අහු වෙලා ඒ ණය උගුල කොහොමද අපි සමතයකටපත් කරගෙන රට ඉදිරියට ගෙනියන්නේ කියන ප්‍රශ්නය තියෙනවා. අපි දන්නවා අද වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන අය කිරීමක් පිළිබඳවත් සාකච්ඡා කරනවා. දැන් ඇත්තනම මේ වරාය හා ගුවන්තොටුපළ සංවර්ධන අය කිරීම ඇත්තනම සුදුසු බද්දක් නෙමෙයි. මේක 2011 පසුගිය රජය මේක පනතක් හරහා මේ අලුත් බද්දක් ඇති කළා. මේක සුදුසු නැහැ. මේ වගේ මේවැනි බදු ජාත්‍යන්තර වෙළඳ සංවිධානයේ WTO එකටත් ඒ වගේම අපේ ජාත්‍යන්තර නිදහස් වෙළඳ ගිවිසුම් වලට අපි දැනටම අත්සන් කරලා තියෙන ඒවා වලට පසුගිය රජය අත්සන් කරපු වෙළඳ ගිවිසුම් වලට පටහැනි මේවා. එනමුත් ඔවුන් ඒ බද්ද ගෙනාවා. එතෙන් ඒ බද්ද සුදුසු නැති බද්දක්. මොකද ඒ බද්දේ සිදුවන්නේ අපි නිෂ්පාදනය කරන දේවල් වලට අමුද්‍රව්‍ය පිටරටවල් වලින් ගේන්න ඕනේ. මේ අමුද්‍රව්‍ය වලට බද්දක් එකතු කිරීමයි. බද්දක් අමුද්‍රව්‍යයට එකතු කරපුවාම ඒ නිෂ්පාදනය තරඟකාරී නිෂ්පාදනයක් වෙන්නේ නැහැ. දැන් වැට් බද්ද ගෙනෙන්නේ වැට් බද්දෙන් කරන්නේ ඒ අමුද්‍රව්‍ය භාවිතා කරලා බඩු භාණ්ඩ සේවාවන් නිෂ්පාදනය කළාට පස්සේ ඒ නිෂ්පාදනයට ඒ එකතු වෙන අගයට පමණක් බද්දක් දැමීමයි. ඉතින් ආර්ථිකමය පැත්තෙන් මේක බොහොම ප්‍රගතිශීලී බද්දක් කියලා කියන්නට පුළුවන්. නමුත් මේ ආදායම දිගින් දිගටම අඩු වෙලා තියෙන නිසා තමයි මේ බද්ද අපේ රජයටත් දැනටම මේ බද්ද තාම තියාගෙන යන්න සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේක අපි අනාගතයේදී වැට් බද්ද සංස්ථාගත වුණාට පසුව මේ බද්ද අයින් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. නමුත් මේ වැට් බද්ද එක മന്ത്രി කෙනෙක් මට ප්‍රථමයෙන් කතා කරපු മന്ത്രി කෙනෙක් කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේක අනුමත කරලා නැහැ කියලා. ඔව් පසුගිය කලක ඉදිරිපත් කරපු ඒ පනත අනුමත වුණේ නැහැ. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා වැට් බද්දක් අය කරනවා නම් ඒක පාර්ලිමේන්තුවේ අනුමතය ලබා ගත්තට පස්සේ අය කරන්න ඕනේ කියලා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වේ. නමුත් අද අපි ඉදිරිපත් කරලා තියෙන මේ බදු පනත ශ්‍රේෂ්ඨාධිකරණේ කිසිම ගැටලුවක් නැහැ කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මම නිවැරදි කිරීම මේ අවස්ථාවේදී කළ යුතුයි. ඉතින් මේක ප්‍රගතිශීලී බද්දක්, එකතු කළපු අගය මත තිබෙන බද්දක්. අපි සංශෝධන කීපයක් එකතු කරලා තියෙනවා. එකක් ඇවිල්ලා මේ රටේ ඉන කුඩා පරිමාණයේ සුළු පරිමාණයේ වෙළඳ ව්‍යාපාරිකයෝ කිව්වා මේ පිරිවැටුම බොහොම අඩු මට්ටමින් තියෙන්නේ, මීට වැඩිය පිරිවැටුම වැඩි කළොත් හොඳයි කියලා. ඉතින් ඒක අපි වසරකට රුපියල් මිලියන 12න් රුපියල් මිලියන 50කට වැඩි කරලා තියෙනවා. එතකොට කුඩා පරිමාණයේ සුළු පරිමාණයේ ඒ ව්‍යාපාරිකයන් මේ වැට් බද්දෙන් නිදහස් වෙනවා. එහෙම තමයි මේ වැට් බද්ද අපි ක්‍රියා කරන්නට යන්නේ. ඊට අමතරව මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ, එකන පුද්ගලික අංශයේ රෝහල් වලට යනවනම් ඖෂධ වලට වැට් බද්දක් නැහැ. ඒක මුලින්දලම වැට් බද්ද තිබුණේ නැහැ. නමුත් අපි ජනතාවගේ ඉල්ලීමට සංවේදීව ඒකත් සංශෝධනය කරලා තියෙනවා. අද පෞද්ගලික රෝහලකට ගියොත් ඒ රෝහල් වල පරීක්ෂණ කළොත් විශේෂ වෛද්‍යවරුන් අපි මුදල් ගෙවන්නට සිදු වුණොත් ඒවා වලටත් වැට් බදු නැහැ. ඒකත් අපි සංශෝධනය කරලා තියෙන්නේ. හුඟක් වෙලාවට අඩු ආදායම යන්නේ රජයේ රෝහලට යන්නේ, ඒ අයට මේක බලපාන්නේ නැහැ. නමුත් සමහර අය අඩු ආදායම් ලාභී මධ්‍යම පාන්තිකයෝ, ඒ අය යනවා පුද්ගලික රෝහල් වලට ඉක්මනට සේවාවන් ලබා ගන්නට. ඒ සහනය අද අපි අනුමත කරන මේ පනත හරහා ඒ සහනය සෞඛ්‍යයට ඒ සහනය ලබා දෙනවා කියලත් මේ අවස්ථාවේදී සඳහන් කළ යුතුයි. අපි මේ අද සාකච්ඡා කරන ප්‍රශ්නය ඇවිල්ලා, මේක ඇවිල්ලා හරියටම ආර්ථිකයට පිළිකාවක් හැදිලා තියෙන්නේ. මේක ඇවිල්ලා අවුරුද්දෙන් දෙකෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. අපේ රජය පත් වෙලා මේකට දැන් ප්‍රතිකාර කරගෙන යනවා. ඉතින් අපි කරන එක දෙයක් ඇවිල්ලා විශේෂයෙන්ම අයවැය ගැන කතා කරන මේ වෙලාවේදී, නොවෙම්බර් මාසයේදී සාකච්ඡා කරන වෙලාවේදී මේ අයවැය පිළිබඳව විනිවිදභාවය වැඩි කළ යුතුයි. ඒ නිසා අපි යෝජනා කරනවා පාර්ලිමේන්තුව තුල අයවැය කාර්යාලයක් විවෘත කරන්න. මේ අයවැය කාර්යාලය විවෘත කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවශ්‍ය සියලුම තොරතුරු ලබා ගන්නට බලවන්. අපේ රජය යහපාලනය රජය අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රමවේද හරි ගස්සන්න. මේක තමයි පිළියම. ඒ විතරක් නෙමේ පාර්ලිමේන්තුවේ තියෙන මේ කොමිටු අපි ශක්තිමත් කරලා තියෙනවා. ඒ වගේම අපි දන්න හුඟක් වෙලාවට අපිට එස්තමේන්තු ලැබෙනවා පාර්ලිමේන්තුවේ ඉන්නකොට. මේ එස්තමේන්තු ලැබුණාම හුඟක් වෙලාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විපක්ෂයේ මන්ත්‍රීවරු හුඟක් වෙලාවට ප්‍රශ්න කරනවා, ඒවල වගකීම පවරනවා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට. නමුත් මේ වගකීම අපි නිලධාරීන්ටත් පැවරිය යුතුයි. මොකද එස්තමේන්තුවක් දෙනකොට නිලධාරි කෙනෙක් ඒක අස්සම් කරනකොට ඒකේ වගකීම නිලධාරීන්ටත් පැවරිය යුතුයි. මම හිතන්නේ මේ ක්‍රමවේදය අපි හදන්නට ඕනේ. ග්ලෝබල් ඕපන් බජට් සර්වේ කියලා ඉන්ටර්නැෂනල් බජට් පාර්ට්නර්ෂිප් එකක් තියෙනවා. ඒකේ ලංකාව දකුණු ආසියාවේ රටවල් වලින් නේපාලයට ඉන්ද්‍රියෙන් පමණයි සිටින්නේ. ඒ කියන්නේ අයවැය පිළිබඳව තොරතුරු මේ රටේ දැන් නෙමෙයි දශක දෙකක තුනකටම තියෙන තොරතුරු මදි, විනිවිදභාවය අඩුයි කියලා සඳහන් කරනවා. ඉතින් මේ ක්‍රමවේදය හදන්න අපේ රජයේ බැදී සිටිනවා. ඒ නිසා තමයි මේ දේවල් අපි කරගෙන යන්නේ. මම අවසානයේදී කියන්නට ඕනේ මේ විශාල ණය බරක් තියෙන අවස්ථාවේදී මේ ණය බරෙන් මිදෙන්නට නිෂ්පාදනය වැඩි වෙන්නට ඕනේ, ආර්ථික සංවර්ධනය වැඩි වෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි ආයෝජකයන් මේ රටට එන්න ඕනේ. නමුත් ණය බර වැඩි වෙනකොට ආයෝජකයන් එන්නත් පසුබට වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. බැංකුවකට ගියත් ණය වැඩි නම් ලබා ගන්නට පුළුවන් ඒ මුදලත් අඩුයි, ආයෝජකයන්ුත් පස්ස ගහන්න පුළුවන්. නමුත් අපි සමර්ථ වෙලා තියෙනවා මේ ණය බරෙන් කොටසක් ඩොලර් බිලියන 1.2ක් අපි සමර්ථ වෙලා තියෙනවා ඒ ණය දුන්න අය එක්ක සාකච්ඡා කරලා ඒවා ප්‍රාග්‍රම ධන ක්‍රමයකට හරව ගන්න අපි සමර්ථ වෙලා තියෙනවා. ඒ මුදල අපට ජනවාරි මාසයේදී අපේ ශේෂපත්‍රයට එකතු වෙයි. ඒ අවස්ථාවේදී ඒක හරහා විශේෂයෙන්ම ලංකාවේ දකුණු ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවල් විශාල ගණනක් ආරම්භ කරයි ඒ ආයෝජනය හරහා. ස්තුතියි
ගරු විමල් වීරවංශ මන්තුමා. විනාඩි 9ක් තිබෙනවද?
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රටේ ආර්ථිකයේ සුන්දර සිහින සිල්ලරට තොගට නිර්මාණය කරලා බලයගත්තු වර්තමාන ආණ්ඩුව මාස 21ක් යන කලින් මේ වැඩබදු පනත අරගෙන ආවා. මේ රටේ දැනටමත් සුවිශාල ආර්ථික බරකට කරගහලා ඉන්න පොදු ජනතාව මත ඒ බර කීප ගුණයකින් වැඩි කරන්න. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙතුමාලා ජනවාරි 8ට කලින් කිව්වේ රාජපක්ෂවරු හොරා කාලා තියෙනවා, හොරා කන සල්ලි ටික නතර කරනවා, නතර කරපු ගමන් සල්ලි ඉතුරු වෙනවා, ඉතුරු වෙන ටිකෙන් තමුන්නාන්සලට කිරියෙන් පැණියෙන් ඉතිරෙන අනාගතයක් හදනවා කියලා. දැන් කිරිපැණි කෙසේ වෙතත් බතුයි පොල්සම් බෝලේ කාලා ජීවත් වෙන්න බැරි විදිහේ වාතාවරණයකට මේ රටේ සාමාන්‍ය දුක්පත් ජනතාවද ඇදවට්ටලා ඉවරයි. තමුන්නාන්සලා මේ ගරු සභාවයද කියන්නේ මේ ණයබර ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලය ගන්න වෙලාවේ දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට මේ රටේ ණයබර 96%යි. එතුමා ජනවාරි 8 වෙනිදා බැහැලා යනකොට ඒ ණයබර අඩු කර දුන්නා දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 70%ට. අද වෙනකොට තමුන්නාන්සල මොකද කරලා තියෙන්නේ? 70න් පල්ලෙහාට මේ ණයබර ගෙනවද? ගෙවීමේ හැකියාව වර්ධනය කරගත්තද? නෑ. මාස 21ක් ඇතුළත තමුන්නාන්සලා රජයේ ණයබර 119කින් වැඩි කරගෙන තියෙනවා. රජයේ ණයබර 119කින් වැඩි කරගෙන තියෙනවා. මොනවා කරලද? තමුන්නාන්සලා දුන්නා පොරොන්දු දීප පොරොන්දු වලින් 150ක් 75ක් මැද ඉටු කරනවා තියා පැත්ත පළාතවත් බලන්නේ නැහැ. ඉටු කරන්න ගත්තා කියලා කියන පොරොන්දු ඉටු කරන්න තමුන්නාන්සලට බැරි වෙලා තියෙනවා. දැන් ඒ විතරක් නෙවෙයි, තමුන්නාන්සලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව බලය ගත්තට පස්සේ නහයෙන් අඩන්ඩ හිටියේ නැහැ. ණය බරයි, යුද්ධ බරයි, අර බරයි, මේ බරයි කියලා. රටක පාලකයෝ බලය ගන්නේ රටේ තත්ත්වය දැනගෙන. 2005 මහින්ද රාජපක්ෂ බලය ගත්තට පස්සේ කිව්වද යුද්ධයක් එහෙන් තියෙනවා මේ රටේ? සාම සාකච්ඡාවලට නෝර්වේ කට්ටිය මෙහෙන් බින්න බැහැලා, ආර්ථිකය මෙහෙම වැටිලා, ණය බර මෙච්චර උසට මට නම් මේක කරන්න බෑ කියලා නහයෙන් ඇඩුවද? යුද්ධ කරන කාලෙවත් 115ක වැඩබද්දක් දුරකථන සේවාවලට ගැහුවද? යුද්ධ කරන කාලෙවත් 115ක වැඩබද්දක් සෞඛ්‍ය සේවයට ගැහුවද? අධ්‍යාපන සේවයට ගැහුවද? මේ රටේ යුදගිනි නිව්වා, හිතේගිනි නිව්වා, සාගිනි නිව්වා ය අවුරුදු 10 ඇතුලේ. ආර්ථික වර්ධනයක් ඇති කරලා පෙන්නුවා. 6%ට උඩින් ආර්ථික වර්ධනය හැම වෙලේම තිබ්බා. තමුන්නාන්සලා මේ මාස 21ට 104%ට වඩා පල්ලෙහාට මේ රටේ ආර්ථික වර්ධන වේගය බස්සලා තියෙනවා. මහා ලොකු ආර්ථික මොලේ නළුවෙක් නෙවෙයි මොලයක් කියලා කිව්වේ. මොලයක් කියා දැන් අලයක්වත් අපිට පේන්නේ නැහැ තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ. ඒ විතරක් නෙවෙයි, දැන් තමුන්නාන්සලා කියන ඒ අතරේ හොරා කෑම කොහොමද වෙලා තින්නේ? මහා බැංකු බැඳුම් කර ගනුදෙනුවෙන් මේ රටේ පොදු ජනතාවට බර පැටවුවේ නැද්ද? පොලිය අනුපාතය ඉහළ ගියේ නැද්ද? මිනිසුන්ට බැංකුවකින් ණයක් සහනදායි පොලියකට අරගෙන තමන්ගේ ව්‍යාපාර කටයුතු කරගෙන යන්න තිබිච්ච හැකියාව තව අඩු කළේ නැද්ද? ඒ ඔක්කොම වුණා. තමුණ හරියට මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ගොවිසෙත ලොතරැය්‍ය පළමු ලාභය තියෙන රුපියල් මිලියන 50ක් ගොවිසෙත ලොතරැය්‍ය. මේ perpetual treasuries කියන මහා බැංකු අධිපතිගේ බෑනගේ සමාගම, හිටපු මහා බැංකු අධිපතිගේ බෑනගේ සමාගම ඒ වගේ 102 ගුණයක් ඒ වගේ 102 ගුණයක තෑග්ගක් ලැබලා තියෙනවා මේ මාස 21 ආණ්ඩුවෙන්. මේ රටේ වෙච්ච ලොකුම හොරකම මහා බැංකුවේ හිටපු අධිපතිවරයා කෝප් එකට ඇවිල්ලා කියනවා මම මේ ගනුදෙනුව කළේ අගමැතිවරයාගේ උපදෙස් පිට. එතකොට මේක අගමැති සම්බන්ධ හොරකමක්ද නැද්ද? අගමැති සම්බන්ධ හොරකමක්ද නැද්ද? අපේ පවුල් පිටින් හිරේ දැම්මත් මේ සත්‍ය මේ ස්වභාවය රටේ ජනතාවත් ඉස්සරහා කියන එක නතර කරන්නේ නැහැ. ඒ හින්දා එක පැත්තකින් හොරා කරනවා, මහා බැංකුව බදාගෙන බහිරවය වගේ බිලියන ගාණක් හොරා කෑවා. අනික් පැත්තෙන් මේ රටේ ආර්ථික බර මහජනයා මත පටවනවා. 3/2 බලය තියාගන්න මන්ත්‍රීවරුන්ට දෙන්න තියෙන අල්ලස් දෙනවා, ඇමතිකම් දෙනවා, වාහන දෙනවා, තෙල් දෙනවා, 200 බැගින් තෙල් දීමනාව දෙනවා. මෙහෙම දීලා අල්ලස් දීලා පාර්ලිමේන්තුව අටවගෙන තියාගෙන වෙන මොනවත් කරන්නේ නැහැ. නිවපු ගිනි ටික නැවත පත්තු කරන එක වෙන්නේ. අද උතුරේ ගිනි ඇවිලෙන්නේ නැද්ද? අද පොලිසියට උතුරේ පාරට බැහැලා යන්න බැරි කරලා තියෙනවා. සිවිල් සමාජයයි සාමාන්‍ය ජන සමාජයයි උතුරේ අද ජනවාරි 8 වෙනකන් නොතිබුණු විදිහේ ප්‍රකෝපකාරී තත්වයකට ඇදවට්ටලා තියෙනවා. ආවා ගෲප් කියලා අලුතෙන් මිනිමරු කල්ලි නිර්මාණය වෙන පටන් අරන් තියෙනවා. නීතිය හා විධානය ක්‍රියාත්මක නොවන තත්වයකට යමින් තිබෙනවා. ඒ පැත්ත ගිනි ගන්නවා. නිවපු ගින්නයි පත්තු කරන පටන් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ඒක කරන්නේ සහජීවන පරිදි. හිතේ ගින්න නැවත ඇවිලෙන්න පටන් අරන් තියෙනවා. කොලොම්බියාවේ වගේ මිනිමරන්න පටන් අරන් තියෙනවා මහදවල් කොළඹ. හැමතැනම නැවත පාතාල කල්ලි නැගිටින්න අරන් තියෙනවා. ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අද අර උසාවිය ගාව මරදානේ උසාවියට යන දැන ලොකු බෝඩ් එකක් ගහලා තියෙනවා මරදානේ චොප්පෙගේ 28 වෙනිද කීයේද ගුණ සමරුව සමරන්න උත්සවයක් පැවැත්වෙනවා කියලා චොප්පෙගේ පුතා ගහලා තියෙන බෝඩ් එකක් මරදානේ චොප්පෙගේ දැන් චොප්පෙල සමරන කාලයක් මේක චොප්පෙල සමරන කාලයක් ඉතින් මෙහෙම රටක නැවත හිතේ ගින්දර නැවත මේ රටේ පොදු ජනතාව තුල ඇවිලෙන්න පටන් ගන්න තියෙනවා ඒ සාමකාමී ශ්‍රී ලංකාව නැවත අහිමි වෙයිදෝ කියන බිය මේ රටේ මහජනතාව තුල ඇති වෙන්න පටන් ගන්න තියෙනවා බඩේ ගින්දර අත්තමුණාන්සලා හොඳට අවුල වුණ බව පේනවා මේ වැඩබද්ද 115 සෞඛ්‍ය සේවයට අලුතෙන් වදිනකොට අලුතෙන් දුරකථන sannivedana සේවයට වදිනකොට අනේ වික්‍රමසිංහ මහත්තයාගේ නොමිලේ Wi-Fi අරගෙන FB එකට වෙලා පැය 24ම ඉන්නම් කියලා හිතාදාගෙන කතරේ ගහපු තරුණියන්ට මොකද වෙන්නේ 140ක් වැඩි වෙනවා අලුතෙන් බද්ද මේ අලුත් බද්ද ගෙවල එක්ක FB එකට වෙලා ඉන්න වෙනවා එහෙම නැත්නම් අර ඩිජිටල් ගේ Google එක එනකන් Google එනකන් බලන් ඉන්න වෙනවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපි ඊටම ඕනකමින් කියනවා තමුන්නාන්සල කියනවා මෙතන තියෙන 104ක පමණ බදු වැඩිවීමක් පමණයි කියලා මේක පට්ටපල් බොරුවක් මේක තමයි මහදනේ අන්දන්න කියන කතාව අපි හිතමු ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මාසකට රුපියල් 15000ක ආදායමක් ලබන පවුලක් ඉන්නවයි කියලා ඒ පවුල වැඩබද්ද අදාළවන දේවල් පරිභෝජනයට පමණක් ඒ කියන්නේ බස් ගාස්තු නැහැ සීනි වීදම නැහැ විදුලිය වීදම නැහැ ඒ වගේ වයින් කරලා වැඩ ගෙවන්න වෙන භාණ්ඩ ප්‍රමාණයක් සේවා ප්‍රමාණයක් ලැබනවායි කියමු ඒකට රුපියල් 10000ක් වියදම් කරනවායි කියමු මාසෙකට ඊට පස්සේ භාණ්ඩ හා සේවාව රුපියල් 10000ක වියදම් කරලා ලබා ගත්තම ඒ කාලේ වැඩ 111යි වැඩුනේ ඒ රුපියල් 10000ක ගත්තු භාණ්ඩ හා සේවා ප්‍රමාණයට එතකොට සාමාන්‍යයෙන් මාසෙකට ගෙවන වැඩබද්ද ඒ කාලේ රුපියල් 1100යි අර 10000ක බඩු ප්‍රමාණයක් සේවා ප්‍රමාණයක් ලැබනවායි කියලා හිතුවොත් වසරකට එතකොට 132000යි ඊළඟට බලන්න වැඩ 115 වුණාම මොකද වෙන්නේ වැඩ 115 වුණාම මොකද වෙන්නේ මාසෙක බඩු ප්‍රමාණය අර රුපියල් 10000ක වියදම් කරනවායි කියලා හිතුවොත් මම මේ කියන එකට කලින් වැඩ බලපාපු නැති සෞඛ්‍ය සේවයට දුරකතන සේවයට වැඩිච්ච වැට්ටක පැත්තක තියලායි මම මේ කියන්නේ කලින් වැඩ බලපාපු 111 බලපාපු ඒවමටම මේ පාර 115 වුණාම අර රුපියල් 10000 වියදම් කරනකොට අලුතෙන් වදින වැට් අලුතෙන් වදින බදු ප්‍රමාණය තමයි මාසික බදු ප්‍රමාණය රුපියල් 15500යි වසරකට රුපියල් 180000යි එතකොට කලින් වැදුනේ 11 වදිනකොට වැදුනේ
ගර්භතුමා තව විනාඩියක් තිබෙනවා
විනාඩියෙන් ඉවර කරනවා ඔබතුමා මට අතිරේක විනාඩියක් දෙන්න එතකොට ගරු මුරාසන ආරූඪ මන්ත්‍රීතුමනි හොයලා බැලුවම 11 සිට 15 වෙනකොට මාසෙකට රුපියල් 10000ක් වැඩබදු ගෙවුවයි කියලා ප්‍රමාණ භාණ්ඩ ප්‍රමාණයක් ගත්තා කියලා කියන කෙනෙක් අතිරේකව දැන් ගෙවන්න වෙනවා රුපියල් 4800ක් අවුරුද්දකට එතකොට 4800ක් කලින් තිබුණේ කීයද තමුන 1100යි එතකොට මේ අතිරේක 4800ක් වැඩි වෙනවා 4800ක වැඩිවීමක් කියන්නේ 140ක වැඩිවීමක් 140ක වැඩිවීමක් තමුනාසල 104යි කියලා කිව්වට ප්‍රායෝගිකව මේ වැඩබද්ද බලපාලා තියෙන විදිය බැලුවම මම කියන්නේ අලුත් සේවා සහ දුරකතන අරව මේවා නැතුව 140ක වැඩිවීමක් මේ රටේ පොදු ජනතාව මත පතිත වෙනවා ඒක හංගනවා ඒ නිසා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අපේ රටේ ආර්ථිකයේ හතර ගාතෙන් වට්ටලා හොරකම අද ඉංග්‍රීසියෙන් හොරගම් කරන නලපට්ටියක් බවට මේක පත් වෙලා තියෙනවා ටයිකෝට් හොරු ටික මිස්ටර් ක්ලීන් නෙවෙයි දැන් මිස්ටර් ඩර්ටි මිස්ටර් ක්ලීන් ඉවරයි දැන් ඉන්නේ මිස්ටර් ඩර්ටි ඒ නිසා මිස්ටර් ඩර්ටිලා එකතු වෙලා මේ රට ඩර්ටි රටක් කරන්න යන එකට අපි විරුද්ධ ඒ නිසා මහා ජනතාවගෙන් අපි ඉල්ලා හිටනවා මේ බදුබර පටවල මේ නාස්තිකාර හොරාකන මේ හවුල රටට හතුරු හවුල පරාජයට පත් කිරීම සඳහා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහත්තුරුන්ට දීලා තියෙන සන්තෝෂම් මින්දා කෙලින් හිටගන්න පණ නැත්තම් මහජනතාවේ බලය අරගෙන මේ පාර්ලිමේන්තුව ගාවට ලක්ෂගණනින් මහජනය ඇවිල්ලා මේ රූකඩ හවුල එළවලා දාන එක වළක්වන්න බෑ. ඒ නිසා කරු මුලාසන අරූඪ මන්ත්‍රීතුමනි, අපි ඕනකමින් ඉල්ලනවා මේ අසාධාරණ වැඩබදු බර මහජනතාව මත පැටවීමෙන් වහාම වළකින්න කියන ඉල්ලීම අපි කරනවා. ඒ වගේම තමයි මේකට මේ වැඩබදු පනත පැටවීමට පක්ෂව අත උස්සන සියලු දෙනාම දෙයෝ බුදුන් බලාගනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා.
ස්තුතියි. කරු අර්ෂණ රාජකරුණ මන්තුමා. පොයින්ට් අවෝඩ්. හතර දෙනෙක් ඉන්නවා. වැට්ටියනවා. ඒකටද? අර්ෂණ රාජකරුණ මන්තුමා.
කොමිසුති මුලාසන රූඪ කරු මන්ත්‍රීතුමනි, මේ රටේ ඉතිහාසය දිහා බලනකොට මේ රටේ 1948 අපි නිදහස ගත්ත දිනේ ඉඳන් දැන් එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සන්ධානගතව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගතව මේ රට පාලනය කරලා තියෙනවා. මේ රට පාලනය කරන කාලවකවානුවේදී විශේෂත්වයක් එනවා. මේ 2005 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වුණා. ඒ විශේෂත්වය තමයි අපේ රටේ ඉතිහාසයේ ඉඳන් අරගත්ත ණය ප්‍රමාණයට, ඒ කියන්නේ අපේ රටේ නිදහස ලබාගත්ත DS සේනානායක මැතිතුමා, ඩඩ්ලි සේනානායක මැතිතුමා, ඉන්පස්සේ ජෝන් කොතුලාවල මැතිතුමා, බණ්ඩාරනායක මැතිතුමා, බණ්ඩාරනායක මැතිනි, ජයාර් ජයවර්ධන මැතිතුමා, ප්‍රේමදාස මැතිතුමා, DB විජේතුංග මැතිතුමා, මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය, මේ රටේ නායකයෝ ඒ ආණ්ඩු ගත්ත ණය ප්‍රමාණයට වඩා 8 ගුණයකට 9 ගුණයකට වඩා වැඩි ණය ප්‍රමාණයක් 2005 වර්ෂයේ ඉඳන් රාජපක්ෂ පාලනය 2015 ජනවාරි 8 වෙනිදා අවසන් වෙනතුරු 8 ගුණයකින් ණය ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. 8 ගුණයකින්. ඒක විශේෂයි. ඒ ණය ප්‍රමාණය දරා ගන්න බැරි වෙලා තියෙනවා දැන් නව රජයට. මේ නව රජය ජනවාරි 8 වෙනිදා මේ රටේ ජනතාව ඔය ගත්ත ණය ප්‍රමාණ වලට, ඔය ගත්ත දූෂණයට, ඒ වගේම ඒකාධිපති පාලනයට, ඒ වගේම පෞල් පාලනයට මෙන්න මේ කාරණා නිසා ජනවාරි 8 වෙනිදා අපේ රටේ ජනතාව වැදගත් තීන්දුවක් ගත්තා. ඒක නැවතත් අගෝස්තු 17 වෙනිදා ස්ථීර කරා. මේ හැමෝම කිව්වේ මේ රට හරි මඟට ඉදිරියට ගෙනියන්න කියන එක. එතකොට අපේ නව රජයට තීන්දුවක් තීරණයක් ගන්න වෙනවා අකමැත්තෙන් හෝ අපේ රට රජයට තීන්දුවක් තීරණයක් ගන්න වෙනවා. අපි තවත් ණය අරගෙන මේ ණය ටික ගෙවනවද? එහෙම නැත්නම් අපි කෙටි කාලයකට යම් ආකාරයකින් ජනතාවගෙන් බදු හැටියට ඉල්ලලා මුදල් ටික අරගෙන මේ ණය ටික ගෙවලා අපි ආර්ථිකය ශක්තිමත් කරනවද කියන එක. දැන් මේ ණය උගුලට අහුවෙච්ච මේ රට අපි නිදසුනක් හැටියට කල්පනා කරලා බලන්න ගෙදරක. දැන් ගෙදරක අප්පච්චි ණය කෝටි ප්‍රකෝටි ගාණක් අරගත්තන බැරි වෙලා හරි ඒ අප්පච්චි මැරුණනම්, එතකොට මේ ණය ටික දූදරුවන්ට ගෙවන්න වෙනවනේ. එතකොට මේ ණය ටික දූදරුවන්ට ගෙවන්න වෙනකොට, එතකොට දූදරුව කල්පනා කරන්න ඕනේ, අම්මත් එක්ක කල්පනා කරන්න ඕනේ, දැන් අපි තව ණය ටිකක් අරගෙනද මේ ණය ටික ගෙවන්නේ? එහෙම නැත්නම් අපි යම් ආකාරයකින් අපේ වීදම් ටිකක් අඩු කරගෙන අපි මේ ණය ටික ගෙවනවාද කියන එක. ඉතින් මෙන්න මේ රජයට වෙලා තියෙන තත්වයත් ඒක ආකාරයෙන්මයි. දැන් අපිට පුළුවන් තව ණය ගන්න. තව ණය අරගන්න විශේෂයෙන්ම අපේ මේ රට කෙරෙහි විශේෂ අවධානයක් ජාත්‍යන්තර වශයෙන් උත් ලබා දීලා ජයග්‍රහණය කරලා තියෙන හින්දා අපිට කිසි ගැටලුවක් නැහැ. අපිට වැඩිපුර ණය ගන්න පුළුවන්. එතකොට අපි ණය වැඩිපුර ගන්නකොට, එතකොට අපි මේ ණය උගුලට තවත් අපි අහුවෙනව නේද? මේක මං හිතන්නේ යන්තම් හරි බුද්ධියක් තියෙනවා නම්, යන්තම් හරි දැනුමක් ඉස්කෝලේ ගිහිල්ලා තියෙනවා නම් මේක තේරෙනවා. මේක තේරෙන්නේ නැත්තේ මං හිතන්නේ ඉස්කෝලේ ගිහිල්ලා නැති අයට විතරයි. ඉතින් අපි මේ වෙලාවේදී අකමැත්තෙන් හෝ මේ එකතු කළ අගය මත මේ බද්ධ කෙටි කාලයකට, මේක ස්ථිර වශයෙන් කරන දෙයක් නෙමෙයි, මේක අපි තාවකාලිකව අපේ රටේ ජනතාව බේරගන්න කරන වැඩ කොටස. ඉතින් ඒ වෙනුවෙන් තමයි හැබැයි අපි මේක ඉතා පැහැදිලිවම කියනවා, මේ ණය මේ වැට් බද්ද අපි ගන්නකොට ජනතාවගෙන් ගන්නකොට අපි පුළුවන් තරම් උත්සාහ කරලා තියනවා මේ දුප්පත් අහිංසක ජනතාවට මේ තුලින් පීඩාව අවම කරන්න. ඒක 100%ක්ම නැති වෙනවා කිව්වොතින් බොරුවක්. නමුත් අපිට පුළුවන් උපරිම උත්සාහය යොදලා තියනවා මේ අහිංසක දුප්පත් ජනතාවගෙන් ඒ ලැබෙන ඒ පීඩණය, ඒ ආර්ථික අපහසුතා වෙනුවෙන් අපි පුළුවන් තරම් මේ බදු අවම කිරීමක්. ඒකයි අපි විශේෂයෙන්ම සෞඛ්‍ය අංශය දිහා වැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. අධ්‍යාපනය වැනි අංශ කෙරෙහි වැඩි අවධානයක් අපි යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ ආකාරයට අපිට මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරගත්තාම, දැන් මේ වෙනකොට ඔබ දන්නවා ජාත්‍යන්තර වශයෙන් අපිට මේ රටේ ආදායම් වැඩි කරගන්න තිබ්බ ප්‍රධානම ගැටලුවක් තමයි මේ GSP Plus සහන ආධාරය. දැන් මේ GSP Plus සහන ආධාරය අපේ අග්‍රාමාත්‍යතුමත් පෞගිය සතියේ සංචාරය කරා, යුරෝපීය රටවල් වල සම්පූර්ණ සහයෝගය අපිට ලබා දීලා තියෙනවා ඒ GSP Plus සහන ආධාරය ලබා ගන්න ලබන වර්ෂයේදී. එතකොට අපේ රටේ ආදායම තවත් වැඩි වෙනවා. ඒ විතරක් නෙමේ, මේ මත්ස්‍ය අපනයනය තහංචි දාලා නතර කරලා තියෙනකොට ඒකට දැන් අවසර ලැබිලා තියෙනවා. එතකොට අපිට තව ආදායම මේ රටේ වැඩි වෙනවා. මේ ආකාරයෙන් රටේ ආදායම වැඩි කරනකොට අපිට පුළුවන් වෙනවා ජනතාවට මීට වඩා සහන ආධාරයක් ලබා දෙන්න, මේ වැට් බදුත් අඩු කරන්න. ඒ කාල වකවානුවේ වැඩි ඈතක නෙමෙයි, ඒ කාල වකවානුව ළඟදිම අපේ රටේ ජනතාවට අපි ලබා දෙනවා. ඒ විතරක් නෙමෙයි, මේ හැමෝම කතා කරන්නේ මේ බදු අය කරන්න ඕනේ හොරකම් කරපු අයගෙන්, ඒ හොරකම් කරපු අයගේ මුදල් වලින් මේ ජනතාවට ඒ මුදල් ලබා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඒ කටයුත්තත් අකුරටම ඉටු කරනවා කියන එක ප්‍රකාශ කරමින් මම නියඩ වෙනවා. බොහොමත් ස්තුතියි.
ස්තුතියි ගරු අනුර දිසානායක මන්තුමා.
ගරු සභාපතිතුමනි, නැවත ජනතාවට අසීමිත ලෙස බර පටවන, අසීරුතාවයට පත්කිරීම සඳහා යෝජනා කෙරෙන මෙම වැඩබදු සංශෝධනය පිළිබඳ කරුණු කීපයක් කතා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මට කලින් කතා කරපු ගරු මන්ත්‍රීතුමා කිව්වේ මහා නායකන්දක ගෙදර හිර වෙලා තිබෙනවා නම් දරුවන්ට ඒ නායකන්දරාව පටවන්නේ නැතුව ඒ තාත්තා විසින් සැලසුමක් හදලා දරුවන් බේර ගන්න ඕන. හැබැයි ඒ හොඳ තාත්තා කෙනෙක්, මේ හොර තක්කඩි තාත්තා කෙනෙක් මත තබගෙන මහජනයාගේ ධනය නාස්ති කරමින්, මහජනයාගේ ධනය හොරකම් කරමින් මහජනයා මත බර පටවන තාත්තා කෙනෙක් මේ ඉන්නේ. ඒක තේරුම් ගන්න ඕන. මොකද ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව වර්ෂයක් සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයේ තමයි ගියවුරුද්ද නොවැම්බර් මාසේ ඉදිරිපත් කරේ. හැබැයි මාර්තු මාසේ යළි ඒ සඳහා බදු සංශෝධන ඉදිරිපත් කරා අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා. නැවත මැයි මාසේ බදු සංශෝධන ඉදිරිපත් කරා මුදල් අමාත්‍යවරයා ගැසට් ගහලා. දැන් නැවත පාර්ලිමේන්තුවට ඇවිල්ලා බදු සංශෝධන කරන්න සිදු වී තිබෙනවා. මෙයින් පෙන්නුම් කරන්න කුමක්? අඩුම තරමේ ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුවට අවුරුද්දක ආදායම් උපයා ගැනීමේ මාර්ග සහ වියදම් කිරීමේ ආකාරය පිළිබඳව ඇස්තමේන්තුවක්වත් සකස් කරගන්න බැරි ආණ්ඩුවක් මේක. ඒ නිසා තමයි ගරු සභාපතිතුමනි, නොවැම්බර් මාසේ 10 වෙනිදා තමයි ඊළඟ අවුරුද්දට අයවැය ලේඛන ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තිබෙන්නේ. හැබැයි ඊළඟ අවුරුද්දට අයවැලේකන ඉදිරිපත් කරන්න තිබියදී සති දෙකකට මත්තෙන් මාස දෙකක් මේ අවුරුද්දේ මුදල් උපයා ගැනීම වෙනුවෙන් බද්දක් ගහන්න වෙලා තිබෙනවා. ඒකද කළමනාකරණය? සති දෙකකින් අලුත් අයවැලේකනක් එනවා. සති දෙකකට කලින් අලුත් බදු ගහනවා. ඒකෙන් පෙන්නුම් කරන්නේ මොකක්ද? අඩුම තරමේ ගරු සභාපතිතුමනි, අවුරුද්දකට අදාළ වෙන පරිදි ආර්ථික සැලැස්මක් උපාය මාර්ගයක් සකස් කරගන්න බැරි ආණ්ඩුවක් මේක. එනිසා අපි මේගොල්ලන්ගේ මේ රැකියා දසලක්ෂය මන්දක මේ ළඟදී අගමැතිතුමා කියලා තිබ්බ මරු කතාව 2030 වෙනකොට සල්ලි වැටෙනවා. මේ ආණ්ඩුවට ජනවරම තියෙන්නේ 2020ට උපරිම වශයෙන්. 2030 වෙනකොට සල්ලි ගස්සෙලා සල්ලි වැටෙන්න පටන් ගන්නවා. නෑ, ඒක 2030 ඉන්න පාලකයා බලාගනි. හැබැයි මේ ඉන්න පාලකයා මොකද්ද කරන්නේ? මේ ඉන්න පාලකයා කරන්න ඕනකම තිබෙන තමයි මේ වෙලාවේ ජනතාව ජීවත් කරවීම තමයි මේ පාලකයාගේ වගකීම. හැබැයි සිදු වී තිබෙන කුමක්ද? පාලකයා ජනතාවගේ ජීවිතේ ජීවත් කරනවා වෙනුවට ජනතාව විරිකලා, ජනතාව පීඩාවට පත් කරලා ජනතාවගේ ධනය සොරා ගන්න මංකොල්ලකාරී බවට පත් වී තිබෙනවා. මා මංකොල්ලකාරී කියලා කියන වෙන මුකුත් දිසා නෙවෙයි ගරු සභාපතිතුමනි. දැන් මෙවැනි ආර්ථික අර්බුදයක් තිබෙනවා නම් මහා නායකන්දක් හැම වෙලාවෙම මේකට ප්‍රධාන හේතුව ලෙස අර්ථකථනය කරනවා නම් ආණ්ඩුව පළමු කළ යුතු කුමක්ද ගරු සභාපතිතුමනි? තමන්ගේ පාලන යම් සකසුරුවන් සහිත පාලන බවට පත් කරගත යුතු තිබුණා. ඔබතුමාට මතක ඇති 19 වෙනි සංශෝධනය හරහා මේ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා. අපේ රටේ ඉන්න පුළුවන් ඇමතිවරු 30යි නියෝජ්‍ය රාජ්‍ය ඇමතිවරු 40යි කියලා. ඒතර මේ රට පාලනය කරන්න ඕන ඇමතිවරු 30යි නියෝජ්‍ය රාජ්‍යවරු ඇමතිවරු 40යි කියලා. හැබැයි පහුගිය අගෝස්තු මාසේ 17 වෙනිදා මැතිවරණයෙන් මේ ආණ්ඩුව හදාගත්තට පසුව මේ පාර්ලිමේන්තුවට ගෙනාපු පළවෙනි යෝජනාව මොකක්ද? ඇමතිවරු 30 ඉඳන් 48 දක්වා 18කින් වැඩි කරගන්න. නියෝජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව රාජ්‍ය අමාත්‍යවරු සංඛ්‍යාව වැඩි කරගන්න. එතකොට හිතුන් නැද්ද මහා නායකන්දක රටක් තිබෙනවා, ජනතාව පීඩාවට පත් වෙලා තිබෙනවා, මෙවැනි මහා දෙවන්ත අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගැනීම සාධාරණ ව්‍යවස්ථාවේ 30ක් තිබ්බත් අපි පත් කරන්න ඕන 25යි කියලා හිතෙන්න ඕනේ නැද්ද? හැබැයි ඒ වෙනුවට හිතලා තියෙන මොකද්ද? ඒ වෙනුවට හිතලා තියෙන දේ තමයි නියෝග ගරු සභාපතිතුමනි, 30 ඉඳන් අමාත්‍යවරු සංඛ්‍යාව 48 දක්වා අලුතෙන් අමාත්‍යවරු 18 දෙනෙක් හදනවා පාර්ලිමේන්තුවේ යෝජනාව සම්මත කරලා. මේ අලුත් අමාත්‍යවරු වෙනුවෙන් වාහනවලට යන වියදම, ඒ වෙනුවෙන් අමාත්‍යංශ කාර්යාලවලට යන වියදම, ඒ වෙනුවෙන් ආරක්ෂා භටයන්ට යන වියදම, අමාත්‍යවරුන්ට ගෙයක් ලබා දීම, ගෙදර ලයිට් බිල ගෙවීම, ගෙදර වතුර බිල ගෙවීම, ඒ වගේම කාර්ය මණ්ඩල 15 දක්වා වැඩි කිරීම, මේ සියල්ල ගත්තාම ගරු සභාපතිතුමනි, අමාත්‍යවරයෙක් යන ජනපදයක් නඩත්තු කරන්න යන ධනෙ යනවා. දැන් තමුන්වහන්සේ එතකොට කිව්වනේ ආර්ථික අර්බුදයක් තිබෙනවා, ණය අර්බුදයක් තිබෙනවා, මෙවැනි මහා දෙවන්ත ණය අමාත්‍ය මණ්ඩලයක් පත් කරලා අපේ මුදල් නාස්ති කරන්න ඕන කියලා කල්පනා කරේ නේ. ඇයි ඒ? ඒක බෙදාගන්නේ තමන්ට. තමන්ට බෙදාගන්නකොට නිර්ලෝභී ලෙස බෙදාගන්න පාලකයා ජනතාවට යම් සහනයක් තිබෙනවා නම් ඒ සහනය කප්පාදු කරලා ජනතාවට ලැබී තිබෙන අයිතිවාසිකමත් උදුරා ගන්න පාලකී. මේක සාධාරණද ගරු සභාපතිතුමනි? මම ඔබතුමාගෙන් අහනවා. ජනතාව විතරද පටිතද කරගන්න ඕන? මේගොල්ලෝ පටිතද කරගන්න ඕනේ නැද්ද? මේගොල්ලෝ මොකද්ද තිබෙන සාධාරණත්ව අමාත්‍යවරු 30 ඉඳන් 44 දක්වා වැඩි කරන්න මේ පාර්ලිමේන්තුවට කියන්න ඕන. මේ විතරක් නෙවෙයි, වෙතින් නතර වුණේ නැහැ. ඊට පස්සේ පරිපූර්ණ ඇස්තමේන්තු ගෙනව මොනකක් වෙනුවෙන්ද? වාහන මිල දී ගැනීම වෙනුවෙන්. මම ඇහුවා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහත්මයන්ගෙන් ඇහුවා, උදේතුමා මේ යෝජනාව ඉදිරිපත් කරනකොට මේ අවුරුද්දේ මෙම යෝජනාව හරහා උපයා ගන්න අපේක්ෂා කරන මුදල් ප්‍රමාණය කොච්චරද කියලා භාණ්ඩාගාරේ. ඔහු කිව්වා කෝටි 180යි කියලා. එහෙනම් මේ සංශෝධනය හරහා මේ අවුරුද්දේ උපයා ගන්න අපේක්ෂා කරන්නේ කෝටි 180යි කියව කර සභාපතිතුමනි. හැබැයි ඇමතිවරුන්ට වාහන ගෙන්වීම සඳහා වෙන් කරලා දා පරිපූර්ණ ඇස්තමේන්තුව අතිරේක මුදල් ප්‍රමාණය කෝටි 118යි. ඒක නතර කරන්නකො. තව අවශ්‍ය වෙන කෝටි 62යිනේ. ඒකත් හොයාගන්න කියන්නේ. ඊළඟ කරුණ නියෝජ ගරු සභාපතිතුමනි, අග්‍රාමාත්‍යවරයාගේ වාහන වෙනින් ඔබතුමා දන්නවා කියක් වෙන් කරාද? කල්පනා කර බලන්න. ඒ වෙනුවෙන් මිලියන 300ක් වෙන් කරා තිබෙනවා. ඒ කියන්නේ කෝටි 30ක් තියෙනවා එතන. මේ වාහන ගෙන්වීම විතරක් නතර කරොත් මේ බද්ධ පැත්තකින් තියන්න පුළුවන්. ඇයි නෑ හැන්ද තියෙන තමන්ගේ අතේ. තමන්ට ඕන විදියට බෙදාගෙන ජනතාව අසීරුවට පත් කරන පාලකයෝ මේගොල්ලු. මෙයාලා විතරක් නෙමෙයි කලින් හිට පොයත් මේක කප් ගහපු අය. ඒක අපි මතක් කරන්න ඕන. නැත්නම් දැන් ඒගොල්ලන් සුද්ධවන්ත වෙන්න බෑ. මේට වඩා දැන් තමාත්‍ය මණ්ඩලයක් හැදුවා. මේට වඩා නාස්ති කරා. මේටත් වඩා හොරකම් කරා. මේක තමයි සිද්ධ වෙලා තිබෙන්නේ. ඒ නිසා මේ පාලකයාගේ ආකෘතිය වී තිබෙන කුමක්? අවුරුදු 68ක් තිස්සේ මේ රට පාලනය කරන පාලකයාගේ ආකෘතිය කරු සභාපතිතුමනි ජනතාව පීඩාවට පත් කරන තමන් අතේ තිබෙන හැන්දෙන් තමන්ට ඕනෑවටත් වඩා බෙදා ගන්න පාලනයක් සහ පාලකයෝ විට මේ රටේ. මේකේ ප්‍රතිඵලය තමයි අද මේ වැඩබද්ද ගහන්න තිබෙන්නේ. ගරු සභාපතිතුමෝ කල්පනා කරලා මේ වැඩබද්ද සෞඛ්‍ය ක්ෂේත්‍රයට ඇතුල් කරනවා. අපි දන්නවා අපි පොඩි කාලේ අපේ සෞඛ්‍ය සේවය නිදහස් සෞඛ්‍ය සේවය බවට පත් වෙලා තිබුණා. අපිට බෙහෙත් එක දුන්නේ ස්පිරිතාලේ, පරීක්ෂණය කර ස්පිරිතාලේ, ලෙඩේ බැලුවේ ස්පිරිතාලේ. අද මොකද වෙලා තිබෙන්නේ? සමහර වෙලාවට ලෙඩේ බලනවා ස්පිරිතාලෙන්, පරීක්ෂණය කරන්න ඕන එළියෙන්. සමහර වෙලාවට ලෙඩේ බලනවා ස්පිරිතාලෙන්, බෙහෙත් ගන්න ඕන එළියෙන්. මේක තමයි අපේ සෞඛ්‍ය සේවයට ඇතිවෙච්ච තත්ත්වය කරු සභාපතිතුමනි. හැබැයි මොකද සිද්ධ වුනේ? මම පරීක්ෂණයක් කරගන්නවා මම ගිහිල්ලා එළියෙන්. ඇයි? ස්පිරිතාලෙන් කරන්න පහසුකම් නැති නිසා රජයේ රෝහලේ. මම බෙහෙත් ගන්නවා එළියෙන්. ඇයි? ස්පිරිතාලේ පහසුකම් නැති නිසා. අපේ රටේ පුරවැසියන් දවසකට 21 දෙනෙක් ගරු සභාපතිතුමනි හෘදය නතර වීම හේතු කොටගෙන මිය යනවා. හෘදාබාධ හේතු කොටගෙන මිය යනවා දවසකට 21 දෙනෙක්. ඇයි? ඔවුන්ට ලෙඩේ හඳුනාගෙන තිබුණත් ඔවුන්ට ඒ සඳහා වෛද්‍ය පරීක්ෂණ ටික කරලා ඒ හදවත් ඔපරේෂන් එක කරගන්න විල මුදල් නැති නිසා. ඒ මිල මුදල් හොයන්න අපි දැකලා තිබෙන ඉඩම් උකස් තියෙනවා. ගෙවල් උකස් තියෙනවා. ටිකට් ගහනවා. යාළුවෝ බැනර් දාලා සල්ලි එකතු කරනවා. මේව තමයි රෝගියෙකුට තමන්ගේ හදවතේ සැත්කමක් කරගැනීම වෙනුවෙන් මුදල් උපයා ගන්න සිද්ධ වෙලා තිබෙන්නේ. එහෙම උපයා ගන්න මුදල් වලින් අද මොකද කරන්න හදන තමුන්වාසේ? හදවතක් ඔපරේෂන් කිරීම වෙනුවෙන් ලක්ෂ 6ක් වය වුණොත් තමුන්වාසේලා 115ක බද්ද ගෙවන්න ඕන. රුපියල් 9000 කාණ්ඩුවට ගෙවන්න ඕන. මොකද්ද කරු සභාපතිතුමනි? මේක අනුමත කරන්න ඕනද අපි? ලෙඩෙක් තමන්ගේ හදවත ඔපරේෂන් එක සඳහා සත්කම සඳහා වියදම් කරන්න බොහොම අමාරු මුදල. ගේ උකස් සියලා. එහෙම නැත්නම් ඉඩම් උකස් සියලා. එහෙම නැත්නම් ණයක් කරගෙන. එහෙම එකතු කරගන්න ධනෙයි. තමුන්වහන්සේලාගේ සුර සැපසහිත ජීවිත ගත කිරීම සඳහා දඩගන සාධාරණද? ලෙඩෙක්ගේ ධන එකතු කරගන්න එක. ඔපරේෂන් එකෙන් බද්දක් ගන්න එක. තමුන්වහන්සේලා මිනිස්සුද කියලා කල්පනා කරලා බලන්න. තමුන්වහන්සේලා කැපකිරීම කරන සූදානම් නේ. එනිසා මොකද්ද මේ කරමින් තිබෙන්නේ? ජනතාව මත කිසිසේත්ම කරු සභාපතිතුමනි. ඔරොත්තු දිය නොහැකි. ඒ වගේම ජනතාව මත කිසිසේත්ම පැටවිය නොහැකි පන්නේ බදු වර්ගයක් තමයි අද තමුන්වහන්සේලා යෝජනා කරන්නේ. එනිසා මම අහනවා තමුන්වහන්සේලාගෙන් මේ බද්දට අත උස්සන තමුන්වහන්සේලා සූදානම්ද කියලා. අඩුමතරමේ දැනට පාර්ලිමේන්තුවට සංශෝධනයක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සංශෝධනයමත් ඉවත් කරන්න තමුන්වහන්සේලා ඒ සංශෝධනයවත් ඇතුල් කරන්න තමුන්වහන්සේලා කටයුතු කරනවද කියලා දැනගන්න තිබෙනවා. අඩුමතරමේ එනිසා ගරු සභාපතිතුමනි මේ පෙන්නුම් කරලා තිබෙන මොකක්? මේ ආණ්ඩුව අනුගමනය කරමින් තිබෙන ආර්ථික උපාය මාර්ගය. පසුගිය කාලාන්තරයක් තිස්සේම අනුගමනය කළ ආර්ථික උපාය මාර්ගයේ දිගුවක් මිසක්කා ඒ කිසිදු වෙනසක් නොවන බව තමයි මේ පෙන්නුම් කරමින් තිබෙන්නේ. හැබැයි තමුන්වහන්සේලා මොකද්ද කිව්වේ? මීට පෙර ආණ්ඩුව ගැනීමට පෙර කිව්වේ නාස්ති නතර කරනවා, හොරකම් නතර කරනවා, හොරකම් කරපු අයගේ ධනෙ එකතු කරගත්තාම මේවා ගෙවන්න පුළුවන් කිව්වා. දැන් පසුගිය කෝප වාර්තාව ඉදිරිපත් වී තිබෙනවා. ඒ කෝප වාර්තාවේ දර සභාපතිතුමනි එයා ලංකේකේ පාඩුව කෝටි 10200ක් ලෙස අර්ථකථනය කරලා තිබෙනවා. කෝටි 10200 බිලියන රුපියල් බිලියන 102යි. එයා ලංකාවේ 2008 අවුරුද්දේ තනි හිතුවක්කාරි තක්කඩි වමනාවක් වෙනුවෙන් රජයට පවරගත්තා. පවරගෙන අවුරුදු 7ක් යනකොට මොකද වෙලා තිබෙන්නේ? අවුරුදු 7කට එයා ලංකාවේ පාඩුව කෝටි 10200යි. මේකෙන් අපේක්ෂා කරන්න මේ මාස දෙකට කීයද? මේ මාස දෙකට අය අපේක්ෂා කරන්න තමුන්වහන්සේලා කෝටි 180යි. හැබැයි එයාලංකේගේ පාඩුව කෝටි 10200ක් වෙලා තිබෙනවා. හැබැයි තමුන්වහන්සේලා වංචරිකෙන් ඒව අත්පත් කරගන්න උත්සාහ කරේනේ. ඒ වංචරිකයන් වංචරයෙන්ගේ දේපල පවර ගන්න උත්සාහ කරේනේ. ඒ වෙනුවට මොකද කරන්නේ? ඒ වෙනුවට තමුන්වහන්සේලා බර මේ රටේ ජනතාවගේ ඔළු මත පතිත කරන්න කටයුතු කරමින් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. හෙට ඊ අප පාර්ලිමේන්තුවක හෙජින් ගන්න ද නෙවෙයි. අද නඩුගාස්සුව විතරක් කර සභාපතිතුම නඩුගාස්සුව විතරක් කෝටි 102යි. නීතිමය ගාස්තු කෝටි 102යි. මේ මහජනයාගේ ධනෙ කෝටි 102ක් වියදම් කරලා තිනවා
තෙල් සංස්ථාව නඩු කියන්නේ. මේකෙන් තමයි වාසලා අපේක්ෂා කරන්නේ කෝටි 180යි. හෙජින් එකෙන් විතර පාඩුව කෝටි 120යි. මිලියන 10200යි හෙජින් එකේ පාඩුව. ඒක කෝටි 120ක පාඩුවක් තිබෙනවා. බිලියන 10.2 2ක පාඩුවක් තිබෙනවා. ගරු සභාපති බිලියන 10.2ක පාඩුවක් තිබෙනවා හෙජින් එකේ. අපේ තමුන්වාසල මේකෙන් අපේක්ෂා කරන්න බිලියන 1.8යි. එහෙනම් මෙහි මහ ජනයා ගෙවිය යුතු ධනෙ මහ ජනයා ගෙවිය යුතු මුදල්ද මේවා? නැත් තමුන්වාසල තමුන්වාසල ධනවත් බලවත් අයගෙන් අය කරගත යුතු මුදල් මේවා. ඒ විතරක් නෙවෙයි ගරු සභාපතිතුමනි. ගිය අවුරුද්දකදී අපේ රටේ මූල්‍ය සමාගම දැවැන්ත බැංකු කොමර්ෂල් බැංකු වේවා අනිකුත් වාණිජ බැංකු පරයා එක් කුඩා මූල්‍ය සමාගමක්. ඒ කියන්නේ පර්පචුවල් සමාගම. ඒ මහ බැංකු අධිපතිවරයාගේ බෑනනුවන්ට අයිති සමාගම. පහුගිය කාලේ මුළුල්ලේම කබ්රාල්ලත් එකතු වෙලා කොටස් වෙළඳපොළ සෙල්ලම් කරපු හාදී. ඒ විතරක් නෙවෙයි මහ බැංකුවේ බැඳුම් කර ගනුදෙනුවල දාදු කළපු අය සූදුකාරයෝ ටික. පහුගිය ආණ්ඩුවේ තරුණයන් එකතු වෙලා තරුණයා තරුණන්ට හිටක් හදපු අය. ඒ හදපු අයගේ තරුණිය තේත කායතනවල අධ්‍යක්ෂක මණ්ඩලෙ හිටපු අය. මොකද වෙලා තිබෙන්නේ? ඒ ගජමිතුරම්ම තමයි අද තමුන්වාසලා ගජමිතුරම් බවට පත් වෙලා තිබෙන්නේ. ගිය අවුරුද්ද මාර්තු මාසයේ සිට මේ අවුරුද්ද මාර්තු මාසය වෙනකොට ප්‍රපචෝ සමාගමේ ලාභය කෝටි 520යි. කරු සභාපතිතුමනි ඔබතුමා කල්පනා කරලා බලන්න. කෝටි 520ක් ආදායම ලබන්න සාකා තිබෙනවද? අනුරාධපුරයේ පොළොන්නරුවේ සාකා තිබෙනවද? නැහැ සාකා නැහැ. කර ගරු කතානායකතුමනි ගරු සභාපතිතුමනි කොහේ හරි නිෂ්පාදනයක් කරනවද? නැහැ නිෂ්පාදනයක් කරන්නෙත් නැහැ. සේවක දහස් ගන්න කියලා සේවක දහස් ගන්නකුත් නැහැ. තට්ටු හතරට ගොඩනැගිලිද? තට්ටු හතරට ගොඩනැගිලිත් නැහැ. අඩි 20යි 10 කාමරේ 20ට වඩා අඩු සේවක සංඛ්‍යාවකුයි. තියාගෙන කෝටි 520ක ලාභයක් ලැබෙනවා. ඒ කියන්නේ ගිය අවුරුද්ද මාර්තු මාසයේ සිට මේ අවුරුද්ද මාර්තු මාසෙ වෙනකොට කෝටි 520ක ලාභයක් ලැබෙනවා. ආසන වශයෙන් ගත්තොත් ගරු සභාපතිතුමනි දවසක ලාභයේ ලක්ෂ 137යි. අද මේ පාර්ලිමේන්තුව අවසන් වෙලා හෙට පාර්ලිමේන්තුවල රැස් වෙනකොට පර්පචුවල් සමාගමේ අර්ජුන මහින්දරගේ බෑනගේ ඇලෝසියස් ඇලෝසියස්ගේ සමාගමේ ලාභයේ ලක්ෂ 137යි. සේවක 20ක් තියාගෙන අඩි 20යි 10 කාමරයක ලාභය ලැබෙනවා. මේ ලාභයට අනිවාර්යයෙන්ම මහ බැංකුවේ අධිපතිවරයා දායක වී තිබෙනවා. අධිපතිවරයා ආරක්ෂා කරන්න ආණ්ඩුව මැදිහත් වෙමින් තිබෙනවා. තමුන්වාස අය කරගන්න ඕන ධනෙ ඒවනේ. මහජනයට බදු ගහලා අය කරගන්න ඕනේ ධනෙ. නෑ තමුන්වාසලගේ ගජ මිතුරන් පහුගිය කාල පහුගිය ආණ්ඩුවේ සුරතලුම් බවට පත්ව හිටපු ගජමිතුරන් තමුන්වාසල බලා ගන්න පුළුවන් අද ගියොත් ඔය වටේ පරණ මහතුරු ටිකම කරගෙනව පරණ මහතුරු ටිකම තමයි ඔය අරලියගහ මන්දිරේ වටේ ජනාධිපති මන්දිරේ වටේ කරගෙන ඕන තරම් බලන්න ගිහිල්ලා පරණ යාළුවෝ ටිකම නෑ ඕගොල්ලෝ ඒ කාලෙත් ගජමිතුරන් ඕගොල්ලෝ වාටියවත් හිටියේ නෑ ඔන්න ඔය එප්පාවල පැත්ත කුඹුරක් කොටගෙන හිටියා ඊට වඩා වැඩක් ඔයාලට තිබුණේ නෑ ඔයා ඇමති වෙන්න ඇති mantri වෙන්න ඇති ඊට වඩා ලිවිසි කිසි කාර්යයක් තිබෙන්නේ නෑ ඕන් නැත්තම් කටියාවේ යායේ 10 කුකුල් කොටුවක් කරන්න ඇති උපරිම ඊට වඩා යමක් ඕගොල්ලන්ට තිබුණේ නෑ ඕගොල්ලෝ කවුද ඒකේ ඕගොල්ලෝ වාටිය හිටියෙත් නෑ ඕගොල්ලෝ නෙවෙයි අතුමතර මමත් අමුත් එක නිසා තමයි දන්නේ ඔයාගෙන කුකුල් කොටුවගෙන මම මේ කියන්නේ ඒගොල්ලෝ මම ඔබතුමාලා මේකට දායක නෑ ඔබතුමා නෙවෙයි නියෝජ්‍ය මුදල් ඇමතිවරයා හැටියට සරත් අමනුගම් මහත්තයා එයත් මේකේ කෙලවරෙන් තියන් තිබුණේ බබලවන්න අර ජාත්‍යන්තර සමුළු වලට යනකොට සුදු පාට රැඳගෙන කතා කරන් තියාගත්තු මහතුරු ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ පාලනය කරපු මහතුරු නෙවෙයි. හැබැයි මහා පාලනය කරපු කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායමට ගජවිතුරු කල්ලියක් හිටියා. ඒ කල්ලිය තමුන්වාසලා ගාවනේ වහලා තිබෙන්නේ. එක මල පර වෙනකොට අනිත් මලේ රොන් ගන්න වගේ. මේ 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 කල්ලිය එතන වහලා තිබෙනවා. ඒ කල්ලිය තමුන්වාසලා ආරක්ෂා කරමින් තිබෙනවා. ඒ කල්ලිය ආරක්ෂා කරමින් තමයි කරු සභාපතිතුමනි ජනතාව මත බර පටවන්නේ. ඒකට අපි මේ පාර්ලිමේන්තුව අතවසවන්න ඕනද? පාර්ලිමේන්තුව අතවසවන්න ඕන මොකටද? මහජනගේ දන හොරකම් කළ තැනගේ ධනය යලි අත්පත් කරගෙන ඉන්න සදා කටයුතු කරන්න. ඒ ධනය මේ හිගේ පියව ගන්න. ඒ ධනය අරගෙන ජනතාවට තව සහනයක් දෙන්න. ඒ වෙතයි මේ පාර්ලිමේන්තුව තමුන්වාසලා ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමට අනුකූලව නම් ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරම තමුන්වාසලා තේරුම් අරන් තිබෙනවා නම් ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාවගේ අපේක්ෂාව බලාපොරොත්තු තමුන්වාසලා තේරුම් අරන් තිබෙනවා නම් අද මේ පාර්ලිමේන්තුවට ගේන්න තිබුණේ පවරා ගන්න ලද දේපල ඒ ධනයෙන් මහජනයාට මොකද්ද කරන්න කියලා තීරණය කිරීමේ යෝජනාව. හැබැයි ඒ වෙනුවට තමුන්වාසලා ගෙනල් තිබෙන්නේ ඒ ගජමිතුරු කල්ලියේ දේපල ඒ විදිහටම ආරක්ෂා කරන විතරක් නෙවෙයි ඒව වර්ධනය කරගන්න තව ඉඩකඩ දෙමින් තමුන්වාසලා අද මෙතන සම්මත කරන්න හදන්නේ ජනතාව මත සුපුරුදු පරිදි බරපටවීමේ යෝජනාව. එනිසා මේ යෝජනාව කිසිසේත්ම කරු සභාපතිතුමනි ජනවාරි මාසේ 8 වෙනිදා ජනතාවගේ බලාපොරොත්තු අපේක්ෂාවන් එක්ක සමපාත වෙන්නේ නැහැ. ඒකට ප්‍රතිවිරෝධ ලෙස හිටගත්තු පනතක් මේක යෝජනාවක් මේක. නිසා ජනවාරි මාසේ 8 වෙනිදාගෙන් පසුව මේ පාර්ලිමේන්තු තෝරාපත් කරගන්න වෙලද්ද තමුන්වාසලගේ පිළිය ආයතවත් මේකට අත උස්සන්න බෑ. මේකට අත උස්සනවා කියලා කියන තමුන්වාසලගේ ඡන්දපොලේ ඡන්ද මධ්‍යස්ථානයේ තමුන්වාසලගේ අපේක්ෂාවන් බලාපොරොත්තුන් ප්‍රතිපදගෙන හිටපු ඡන්දදායකයෙක් හරි තමුන්වාසල ඡන්ද නියුත්‍යකයෙක් හරි තමුන්වාසලගේ වමනාවන්ට ජනතාවගේ වමනාවට පිටුපෑමක්. එනිසා තමුන්වාසලට ගමට යන්න ඕන නම් තමුන්වාසල මේ පුටුවල වාඩි කරපු මිනිසුන්ගේ හදවතට හුම්කම් දෙන්න ඕනම තමුන්වාසල මේ පුටුවල වාඩි කරපු මිනිසුන්ගේ දුක් අඳෝනාවට හුම්කම් දෙනව නම් මේකට විරුද්ධව ඡන්ද පාවිච්චි කරන්න ඕන. හැබැයි අපි දන්නවා බොහෝ අය ඔය පුටුවේ වාඩි වෙනකොට හදවත ගලවලා තමයි වාඩි වෙන බව අපි දන්නවා. හදවතක් තියෙන මිනිස්සුකේ වාඩි වුණා ඉතිහාස පුරාවට. ඒ නිසා තමයි සිරාණි බණ්ඩාරනායක නිරපහරණකොට නිරපහරණ කමිටුවල නඩුහාලා යෝජනා සම්මත කර මේ පාර්ලිමේන්තුවෙන් එළවා හරින්නේ තූ තූ කරලා අලියමුළු කෙළපිඩ කෙළපිඩක්සේ. එහෙමයි තමුන් වහන්සේලගේ හදවත් තියෙන මිනිස්සු නෙවෙයි. ධනය බලය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ඕනෑම සාපරාධි ක්‍රියාවකට ඔහේ සිග්නල් කණු වගේ එසවෙන පණ නැති හදවත් නැති මල කඳන් ටික. ඒකට විතර මේකට අත උස්සන්න පුළුවන්. එයා හදවතක් සත්කමකට වාදනය කරනකොට එයාගේ රුපියල් 90000ක මුදලක් අය කරගන්න කියන එක තමුන්වහන්සේලා අනුමත කරන්න පුළුවන්. තමුන්වහන්සේලා සම්මත කරනවද ඒක? හරිනම් තමුන්වහන්සේලා කරන්න ඕන මොකද්ද? හදවත් රෝගියෙකුට හදවතක සත්කමක් කරගැනීම සඳහා ආණ්ඩුවෙන් තවත් ප්‍රතිපාදනයක් ලබා දීමයි කරන්න ඕන. හැබැයි පෞද්ගලිකව කරගන්න එකනොත් යමක් පවරා ගැනීම සඳහා තමයි තමුන්වහන්සේලා කටයුතු කරමින් තිබෙන්නේ. එනිසා ගරු සභාපතිතුමනි මෙය කිසිසේත්ම මේ රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් හෝ මන්දක හර්ෂණ මන්ත්‍රීතුමා කිව්වා තාත්තා පිය තාත්තා දරුවන් ලෙස බලන පනතක් මේක නෑ. මේ තාත්තා හොර තාත්තේ තක්කඩි තාත්තේ මේ ප්‍රේමණීය තාත්තෙක් නෙවෙයි. දරුවන්ගේ අනාගතය ගැන හිතන තාත්තෙක් නෙවෙයි. තමනුත් තමන්ගේ දරුවන්ගේ අනාගතයත් ගැන හිතන පියවරු ටිකක් ඉන්නවා මේ රටේ. මේ මේ පියවරු විසින් තමයි මේ රටේ බහුතරයක් ජනතාව මෙත මේ බර පටවලා තිබෙන්නේ. මේ වගේම ගරු සභාපතිතුමනි මම කරුණු කීපයක් කියන්න ලෑස්ති. දැන් මේ කෝප් දැන් සභාව දැන් දෙකමකට රැස් වෙනවා. ගරු සභාපතිතුමනි මේ රටේ වංචාවක් දූෂණයක් නාස්තිය සිද්ධ වුණාම ඒ පිළිබඳ පරීක්ෂණ කිරීම සඳහා මේ රටේ පාර්ලිමේන්තුව අනපනස් සම්මත කරලා දීලා තිබෙනවා. මුදල් විසුද්ධි කරන පනත තිබෙනවා. පොදු දේපල පනත තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පනත් වලින් බලතල දීලා තිබෙනවා. එනිසා මේ වගේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තිබෙනවා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය තිබෙනවා. ඒ වගේම අල්ලස්සෝ දූෂණ කොමිස සභාව තිබෙනවා. ඊටත් අවශ්‍ය නම් CID එක තවත් වෙනම එකක තිබෙනවා. මේවා තමයි විධිමත් රාජ්‍ය පාලනයකදී වංචාවක් පිළිබඳව පරීක්ෂණ කොට දඬුවම් ලබා දීම සඳහා පිටුවා තිබෙන ආයතනය නීතිපති දෙපාර්තමේන්තුවත් එක්ව මෙවතම් පිටුවා තිබෙන ආයතන. හැබැයි අද සිදු වී තිබෙන මොකක්ද? ඒ ආයතන අකර්මණ්‍ය වී තිබෙනවා නම් ඒ ආයතන අකර්මණ්‍ය කොට තිබෙනවා නම් අදේ කාර්යයක් පාර්ලිමේන්තුවට පවර ගන්න සිදු වී තිබෙනවා. මොකද පාර්ලිමේන්තුව කර සභාපතිතුමනි මේ පරීක්ෂණ ඒකකයක් නෙවෙයි. අපි පරීක්ෂකවරු නෙවෙයි. අපිට තිබෙන විගණකාධිපති බාදෙන වාර්තා මත පදනම්ව වාර්තාවක් ඉදිරිපත් කරන්න. හැබැයි එකක් මම කියන කර සභාපතිතුමනි මේ වාර්තාව මේ සකස් කොට තිබෙන වාර්තාව එය පසුගිය 21 වෙනිදා අනුමත කොට තිබෙන වාර්තාව ඒ වාර්තාව කිසිසේත්ම කප්පාදු කරන්න හෝ බොඳ කරන්න හෝ අර්ජුන මහේන්ද්‍රගේ නම ගලවන්න හෝ පර්පචුවල් කියන කෙනෙක් විතරක් කොට කරගන්න දරන උත්සාහයට අපි ඉඩ නොදෙන බව සාතික කරන මෙතනදී. ඒකට ඉඩ දෙන්නේ නැහැ කර සභාපතිතුමනි. මොකද මෙතන කියනවා මේ පර්පචුවල් එල්ලන්න ඕනලු. පර්පචුවල් කියන කවුද? එයා කොන්ත්‍රාත්කාරයා. හයිවේ එකක් හදනකොට හොරකමක් සිද්ධ වුනහම අපි කොන්ත්‍රාත්කාරය දෙල්ලන්නේ. කොන්ත්‍රාත්කාරගේ පරීක්ෂණ වෙනම කරමු. හැබැයි පරීක්ෂණේ මොකක්ද? නා පරීක්ෂණේ තිබෙන්නේ ඒ කොන්ත්‍රාත්තක පැවරීම තමයි පරීක්ෂණය. ඒක තමයි අපිටද පැවරී තිබෙන පරීක්ෂණය. හම්මන්තර වරාය ඉදි කරනකොට හොරකමක් සිද්ධ වුණා නම් අපි පරීක්ෂා කරන්න ඕන ආණ්ඩුව පැත්තෙන් කවුද ඒකට දායකුනේ කියලා. නැත්තම් මේ චීන සමාගම අරන් ඉල්ලන්නද අපිට කියන්නේ? අධිවේගී මාර්ගයේ හොරකමක් සිද්ධ වුණා නම් කොන්ත්‍රාත් ප්‍රදාන කරපු කෙනා තමයි ඒකේ වරදකරු කොන්ත්‍රාත් ගත්තු කෙනා ඉල්ලන්න කතා කරලා හරියන්නේ නැහැ. දැන් මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ මේ පර්පචුවල් හැම ගහන්න උන. ඒක හැම ගහමු වෙනම. හැබැයි පර්පචුවල් සමාගමට අතිරේක ලාභයක් උපයා ගැනීම වෙනුවෙන් මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය තමයි අපි විභාග කරන්නේ. පර්පචුවල් අතිරේක සමාගම ලාභයක් ලබාගෙන තිබෙනවා නම් ඒකත් අපි වාර්තාවේ ලියමු, වාර්තාවේ කියමු. ඒක ගිහිල්ලා වුණනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා පර්පචුවල් සමාගමේ වත්කම් දේපල පිළිබඳව මුදල් විසුද්ධි කරන පනත යටතේ මනි ලොන්ඩරින් ඇක්ට් එක යටතේ පරීක්ෂණයක් කරන්න. හැබැයි අපිට පවරී තිබෙන කාර්යභාරය මොකද්ද? ඒ සඳහා තිබෙන මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය කුමක්ද? මහ බැංකුවේ ක්‍රියාකාරීත්වය පිළිදරව් කරමින් තිබෙනවා. ඒක ඉතා හොඳින් මම මායිකේ විස්තර කියන්නේ නැහැ. ඉතා හොඳින් මේ ගනුදෙනුවේ ස්වභාවය, ගනුදෙනුවට හවුල් වී තිබෙන අය, ඒ හවුලේ ප්‍රමාණය පිළිබඳව ඉතා පැහැදිලිව කරුණාසාධක පිළිදරව් වී තිබෙනවා. එනිසා කිසිසේත්ම වසං කළ හැකි වංචාවක් හෝ හොරකමක් නෙවෙයි. හැබැයි සමහර අය කල්පනා කරන කර සභාපතිතුමනි, විශේෂයෙන්ම මේ කෝප් සභාවේ සභාපති ධූරය දරන අපේ හඳුන්නේති මන්ත්‍රීතුමා, අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකේ, අපේ පක්ෂයේ දීර්ඝ කාලයක් තිස්සේ විවිධ අත්දැකීම් වලට මුහුණ දීලා ධෛර්ය වීරිය අධිෂ්ඨානය වර්ධනය කරගත්තු මිනිස්සු, ඔය කුඩා කුඩා කෙනෙහිලි කම් වලට යටපත් කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි. ඒක මං සාතික කරනවා. පැනලා යන මිනිස්සු නෙවෙයි. එහෙම පැනලා යනවා නම් කර සභාපතිතුමනි,
තව විනාඩි දෙකක් තිබෙනවා මුතුමනි.
පහුගිය කලු දශකයේ කල්පනා කරලා බලන්න. පහුගිය කලු දශකයේ මාධ්‍යවේදීන් ඝාතනය කරනකොට, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගහනකොට, Tamanට ඇරෙව කතා කරන පුරවැසියන් සුදු වෑන් වලින් ඇවිල්ලා උස්සගෙන යනකොට, ඇමතිවරු ගිහිල්ලා මහ ප්‍රසිද්ධිය දැලිපිහිවල මිනිසුන්ගේ කනවල් කපනකොට, මහා ත්‍රාඩකාරී පීඩාකාරී පාලනයක් ගෙන යනකොට, ඇමතිවරේ තව ඇමතිවරකට දුරකථනයෙන් කතා කරන්න බයෙන් ඉන්නකොට, එහෙම නෙවෙයිද හිටියේ? ඒකද ඇත්ත කතාව? ඇමතිවරේ තව ඇමතිවරකට දුරකථනයෙන් කතා කරන්න බයයි. එහෙම තිබුණු සමාජයකට එවැනි මහා භීතිය, ඒකාධිපතිත්වයේ භයානකත්වයක් සමාජෙම භීතියට පත් කරලා තිබුණු සමාජය ඇතුළේ කොන්ද කෙලින් තියාගෙන කතා කරපු මිනිස්සු අපි. ඒ නිසා මේ කෝප් සභාව ඇතුළේ කුඩා කුඩා කිඳිරිලි වලට මේක යටපත් කරන්න පුළුවන් කියලා අපි කියන්නේ නැහැ. ඒ යටපත් කරන්න ඉඩ දෙන්නෙත් නැහැ. ඒක සාහතික කරනවා. ඒ මොකද අපට පැවරී තිබෙනවා මෙරටේ මහජනයාගේ ධනෙ නාස්ති කරන හොරකම් කරන එක වෙනුවට මෙරටේ මහජනයාගේ ධනෙ පෙරලා ඒ මහජනයාගේ සේවාවන් වෙනුවෙන් යෙදවීම සඳහා බලපෑමක් අපි කළ යුතු තිබෙනවා. මොකද යෙදවීමේ කාර්යභාරය ජනතාව අපිට බාර දීලා නැහැ. මහජනයාගේ ධනෙ මනාලස කළමනාකරණය කරලා වඩා හොඳ ආර්ථික උපාය මාර්ගයට අනුව ඒ ජනතාවගේ ධනෙ ජනතාවගේ යොමනාව වෙනුවෙන් මෙහෙවීමේ කාර්ය අපිට තාම දීලා නැහැ. ජනතාව තුළ කුකුසක් ඇති, සැකයක් ඇති, දීලා නැහැ. හැබැයි අපිට මේ දී තිබෙන බලය අපි උපයෝග කරගන්නවා. අපි ඉදිරියේ ඉන්න පාලකයා මහජනයාගේ ධනෙ අර අපරික්ෂාකාරී ලෙස උපයෝග කරගෙන මහජනයාගේ ධනෙ නාස්ති කරනවා නම්, මහජනයාගේ ධනෙ විනාශයට පත් කරනවා නම්, මහජනයාගේ ධනය අවභාවිතාවේ යොදවනවා නම්, තමන්ගේ පුද්ගලයන්ගේ යටිමඩි ගසාගෙන මේ වමනාම වෙනුවෙන් මෙහෙමනවා නම්, අන්නේ මෙහෙවීම වළක්වා ගැනීම සඳහා අපි හැමෝම අඬාවදි කරමු. ඒක ගරු සභාපතිතුමනි කාටවත් යටත් කරන්න පුළුවන් එකක් නෙවෙයි. පහුගිය කළු දශකයේ මහා මර්ධනකාරී යුගයකට අවසන් කරන්න යටපත් කරන්න බැරි වෙච්ච හඬ මේ හීන් හීන් කෙඳිරි වලට යටපත් කරන්න පුළුවන් කියලා විශ්වාස කරන්න එපා. එනිසා අපි අපේ වගකීම අපි ඉටු කරන ගරු සභාපතිතුමනි, මම නැවතත් කියන්නම් කවරක්වත් නෙවෙයි, මේ රටේ මහා ජනයාගේ ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන තමුන්වන්සේලා මහා ජනයා මත කෝටි 180ක් මේ අවුරුදු උපයා ගැනීම වෙනුවෙන් මේ පටවඩ බර ඉල්ලාස් කරගන්න. ඉල්ලාස් කරගන්නවා. මේක ගරු සභාපතිතුමනි මම දැක වර්ණනා කරනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැති ලැබිලා තිබෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අනුමැති ලැබිලා තියෙන අඩන්ඩුකට නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නේ මේක විවස්ථාවට අනුකූලව ගෙනාවද නැද්ද? ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නේ මේක ජනතාවට හානි වෙන්නේ කොහොමද? ඒක ශ්‍රේෂ්ඨාධිකරණ කාර්යයක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ගරු සභාපතිතුමනි අර්ථ නිරූපණය කරලා තිබෙන්නේ විවස්ථාවට අනුකූල වෙන පරිදි මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවද නැද්ද කියන සාධකය විතරයි. දැන් නිකන් අර්ථකථනයක් හදන්න හදනව ශ්‍රේෂ්ඨාධිකරණයට අනුමැතිය ලැබිලා තියෙන නිසා වැට් එක නිකන් සාධාරණයි නෑ. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැට් එකේ සාධාරණ අසාධාරණ බව, වැට් එකේ මේ පණවන බද්දේ යුක්තිය සහ අයුක්තිය පිළිබඳ විභාගයක් නෙවෙයි ශ්‍රේෂ්ඨාධිකරණයේ සිද්ධ වුනේ. ශ්‍රේෂ්ඨාධිකරණය වග විභාගයට ලක් කරේ විවස්ථාවට අනුරූපී වන පරිදි මෙම බද්ද පාර්ලිමේන්තුවට ගෙනාවද නැද්ද කියලා. පාර්ලිමේන්තුවේ තමයි සාකච්ඡාව තිබෙන්නේ ඒ බද්ද සාධාරණද නැද්ද කියලා. ඒ බද්ද සාධාරණද කියලා අපේ විලාව තියෙනවා කර සභාපති අනිත් මන්ත්‍රීතුමාගෙ. කමක් නැහැ. ඒක මම කතා කරන්නේත් නැහැ. බාධාවක් ඉන්නේ. ඒක ඔළුවේ තියන් මම යන්නේ. ඒතකොට ඒ කියන්නේ මතකද බලන්න මන්ත්‍රීතුම. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට තිබුණේ මේ ක්‍රියාවලිය විවස්ථානුකූලද නැද්ද කියන විභාග කිරීමේ ක්‍රියාවලිය. හැබැයි පාර්ලිමේන්තුවට පැවරී තිබෙන ක්‍රියාවලිය මොකක්ද? මේ පණවන බද්ද සාධාරණද අසාධාරණද, යුක්ති සහගතද අයුක්ති සහගතද කියන විභාගය තමයි මේ පාර්ලිමේන්තුවේ සිද්ධ වෙන්නේ. ද ශ්‍රේෂ්ඨාධිකරණ විභාගයෙන් තමුන්නාසලා සතුටු වෙන්න එපා, යුක්තිය සාධාරණත්වය පිළිබඳව විභාගයක් එතන සිද්ධ වුණා කියලා. එතන සිදු වී තිබෙන්නේ නීත්‍යානුකූලද නීත්‍යානුකූල නොවනවාද කියන විභාගේ පමණයි. මේක යුක්තියද යුක්තික සහගතද සාධාරණභාවයෙන් යුක්ත කරන විභාගය තමයි අද මේ පාර්ලිමේන්තුවේ කරන්නේ. එනිසා ඕනෑම හෘද සාක්ෂියක් තියෙන මිනිසෙකුට දැනෙනවා මේක අතිශය අයුක්ති සහගත අසාධාරණ බදු යෝජනා ක්‍රමයක්. මේ අතිශය අයුක්ති සහගත අසාධාරණ බදු යෝජනා ක්‍රමයක් වෙනුවෙන් තමුනාසල අත උස්සනවද කියන ප්‍රශ්න තමයි අපි දැනගන්න තිබෙන්නේ. ගරු සභාපතිතුමනි, සමහර අයට ඉදෙන්න පුළුවන්. ඉතින් කිව්වහම තේරෙන්නේ නේද? නෑ, සමහර අයට තේරෙනවා. සමහර අයට තේරෙන්නේ නෑ. සමහර තේරුණත් නොතේරුණා වගේ ඉන්නවා. ඔවුන්ට ලැබී තිබෙන වරප්‍රසාද ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ සියල්ල යටපත් කරලා ඔවුන් අතෝසවන බවත් අපි දන්නවා. හැබැයි ගරු සභාපතිතුමනි, නැවත නැවත මේ අය තේරුම් ගන්න තෙක් මේක කියන එක අපේ වගකීම. අපි කියනවා. හැබැයි තමුන්වන්සලා අපි දන්නවා මේක කිව්වට තමුන්වන්සලා අද හවස වෙනකොට මේ ඔප්පුවට නැගිටිනවා. නැගිටලා ආයි මිහින්තලේ යන්නත් කල්පනා කරાવી. හවස වෙනකොට හෙටනම් නේද? ආයි සමහර කෙනෙක් රත්නපුර යන්න කල්පනා කරાવી. ජනතාවට ගිහිල්ලා ආයි ජනතාවගේ ජන හද දුක හඳුනන නායකයෙක් කියලා පෙනී හිටින්න පටන් ගන්නවි. වැඩක් නැහැ. ඒවා පෝස්ට්රේ වැකි විතරයි. ඒවා තමුන්වන්සලා වේදිකාවට නංගනකොට මම දැකලා තියෙනවා ගරු සභාපතිතුමනි, වේදිකාවේ ඉන්න අර මයික් එක මෙහෙවන තරුණයා කෑ ගහලා කියනවා ජනහද දුක හඳුනන නායකයා දැන් වේදිකාවට ගොඩ වෙයි කියලා. මේ ඇවිල්ලා ජනතාවට බරපටවන යෝජනාවට අත උස්සලා යනවා. එහෙ ගියපුවාම වේදිකාවට නංග ගන්නවා ජනහද හඳුනන නායකයා දැන් වේදිකාවට නගිනවා කියලා. මොන වේදිකාවටද? මොකද්ද මේ අපි අහන්නේ තමුන්වහන්සේලාගේ? ඒ නිසා කල්පනා කරලා බලන්න තමුන්වහන්සේලාගේ ඇත්ත හෘදයේ පිළිබඳව හෘද සාක්ෂි පිළිබඳව ප්‍රශ්න විභාග කරන්න තමුන්වහන්සේලා ඇතුලේ, මම කියන නිසා නෙවෙයි, ඕගොල්ලන්ගේ ඇතුලේ විභාග කරන්න. මුදල් ඇමතිවරයාට බල කරන්න. එතුමගේ තක්කඩි හිතුවක් කරේ ක්‍රියාමාර්ගයක් ඇතුලේ මේ ජනතාව පීඩාවට පත් කරන මේ යෝජනාව පැත්තකින් තියන්න කියලා බල කරන්න. අඩුමතරමේ පාර්ලිමේන්තුවේ පක්ෂයෙන් පැත්තකින් තියන්න. තමුන්වහන්සේලා ආණ්ඩු පක්ෂය ඇතුලේ මන්ත්‍රී කණ්ඩායම ඇතුලේ තමුන්වහන්සේලා කටාවදි කරන්න ඕනේ නැද්ද? ජනතාවගේ ජනවරමට මුළුමනින්ම පටහැනි යෝජනාව සම්මත කරනවා නම් මුදල් අමාත්‍යංශ මහා මායක පසු කියන මම මුදල් අමාත්‍යංශ විවාදයේ දවසේ කරු කතානායක සභාපතිතුමනි වැඩිපුර වේලාවක් ඉල්ලලා තිබෙනවා මුදල් අමාත්‍යංශයේ මේ රටේ මහජනයාගේ ධනය එක්කස් වෙන තැන, ඒ ධනය බෙදා හරින තැන, ඒ ධනයට කරලා තියෙන මොකද්ද කියලා වෙනම පැහැදිලි කරන්න. ඒක වෙනම සාකච්ඡාවක්, අද සාකච්ඡාව නෙවෙයි. මේ රටේ ධනය මහජනයාගේ ධනය එක්කස් වෙන තැන, මහජනයාගේ ධනය බෙදා හරින තැන, මුදල් අමාත්‍යංශය එක්කස් වෙන තැනත් බෙදා හරින තැනත් මහජනයාගේ ධනයට මොකද කරලා තියෙන්නේ කියලා අපි එකින් එක මුදල් අමාත්‍යංශ විවාදයේදී කියන්නම්. එනිසා ඊට පෙර තමුනාසල අඩුම තරමේ තමුනාසල පක්ෂ නායක පක්ෂ කණ්ඩායම ඇතුළේවත් මේකට එරෙහි වෙන්න හඬක් නගන්න. එහෙම නැත්නම් කොහොමද බලලුවේ මන්ත්‍රීතුමා බලලුවේ යන්නේ? කල්පනා කරලා බලන්න, මිහින්තලේ මන්ත්‍රීතුමා මිහින්තලේ යන්නේ. මේ ජනතාවට අසීමිත බරපතවන බදු පනතකට අත උස්සලා තමුනාසල ගිල තමුනාසල ඡන්ද දීපු පුරවැසියෙකුට අයිබෝන් කියන්න පුළුවන්ද? අස්සලාමු අලයිකුම් කියන්න පුළුවන්ද? මම අහන තමුනාසකි. එනිසා මෙය පරාජයට පත් කළ යුතු මේ පාර්ලිමේන්තුවේ පරාජයට පත් වීම විනාශකාරී නම් ඊට පෙර අඩුම තරමේ ඉල්ලාස් කර ගැනීම පිළිබඳ තමුනාසලා කල්පනා කරන්න කියලා යෝජනා කරමින් මම නතර වෙන බොහොම ස්තුතියි ගරු සභාපතිතුමනි.
ස්තුතියි ගරු තුසාර ඉන්ද්‍රනිල් අමරසේන මන්තුමා.
ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද මේ බදු පිළිබඳ යෝජනාවේදී බොහොම කතික මහත්වරුන් මන්ත්‍රීතුමන්ලා රාශියෙක්ගේ කතා ඇහුවා. මම හිතන්නේ ඉතිහාසයේ කරන්නට හදන විශාලම පාවාදීම කරන හැටියට තමයි දැන් මේ ඉස්සල්ලා කතා කරපු අනුර දිසානායක මැතිතුමත් කතා කළේ. ඊගාවට අවජාතක තාත්තෙක් ගැන කතා කළා. දරුවන්ට ආදරේ නැති තාත්තෙක් ගැන කතා කළා. හැබැයි අනුර දිසානායක මැතිතුමාලම තමයි ඒ තාත්තට පාන ඇල්ලුවේ. පහුගිය වෙලාවේ බොහොම සත්භාවයෙන් බොහොම හඬ තලලා කෑ ගහලා ඒ තාත්තට පාන අල්ලපු අනුර දිසානායක මහත්තයාම තමයි දැන් ආය ආපහු කියන්නේ මේ අවජාතක තාත්තා ගැන. ඉතින් ඒගොල්ලන්ට හිතනකොට පාන අල්ලනවා, හිතනකොට පාන නිමනවා, හිතනකොට හොඳයි, හිතනකොට නරකයි. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් කියන්න කැමති මතය ජනතාව කොයි ආකාරයකට පිළිගන්නවද කියන එක, යාලට හිතනකොට හොඳයි නැත්නම් නරකයි. විශේෂයෙන් දැන් අද මා විශාල ලොකු අර්බුදයක් මවලා තියෙනවා. මේ ඉතිහාසයේ අපි කරන්න හදන ලොකුම වැරද්ද මා විශාල සාපකාරී දෙයක් දැන් මේ කරන්න හදනවා. අපේ බදු ආදායම වැඩි කරගන්න එක. ඉතින් මම විශේෂයෙන් අහනවා ඔය හරවත් දේශනා ඉදිරිපත් කරපු අපේ ඒ වියත් මන්ත්‍රීවරුන්ගෙන් මොකක්ද මේ ණය බරින් පීඩිත වෙලා තියෙන අපේ ආර්ථිකය? ඒ ආර්ථිකය සුවපත් කරගන්න ගමන් ඒ අපේ රටේ සංවර්ධනය කරා යන මාවතට අවතීර්ණ වෙන ගමන් මොකක්ද අපි ගන්න විසඳුම? ගරෝ ඔව් තමනාසයට දුන්නොත් පෙන්නපේව අපි දන්නවා. ගරෝ මන්ත්‍රීතුමනි දැන් අපිට රජයක් හැදෙන්න අපිට ආදායම් උපයා ගන්නට මාර්ග තුනයි තියෙන්නේ. එකක් රාජ්‍ය ව්‍යවසායයෙන් රාජ්‍ය ආයතන වලින් අපි ව්‍යාපාර වලින් ඒ ආයතන වලින් අපි ලාභ ලබන්න ඕනේ. දැන් ඊයේ පිට වුණා කෝප් කමිටු එක වාර්තාවක් ඒකේ තියෙනවා මේ පහුගිය කාලේ ඒ ආයතන කීපයක් හැසිරුණ හැටි සහ ඒ වගේ ලබාගත් පාඩුව පිළිබඳව අපූර්වට. එතකොට ඒ ආයතන අපිට නඩත්තු කරගත නොහැකි අන්ත අසරණ මට්ටමේ වැටලා තියෙද්දි අපිට ඒ වගේ ආදායම් නොනෙනවනම් අපි කොහොමද මේ වියදම් සම්පාදනය කරගන්නේ? අපිට ආපහු ඉතුරු වෙනවා එක්කෝ රාජ්‍ය බදු ආදායම් වැඩි කරගන්න, එහෙම නැත්නම් අපිට සිද්ධ වෙනවා අර කලින් කළා වගේ පිටරට වලින් හිතෝ විදියට ඕන ඕන මිල ගණන් වලින් ණය අරගෙන එදාට එදාට ෂේප් කරගෙන අපිට මේ ආර්ථිකය අරන් යන්න. ඉතින් අර ඒකාබද්ධ විපක්ෂය අපේ මන්ත්‍රීතුමාලා කියනවා වගේ අපිට දුන්නොත් කරන හැටි පෙන්වනවා වගේ තමුන්වාසලා එහෙම තමයි කළේ. තමුන්වාසලා කිසිම වග විභාගයක් නැතුව තොරතෝංචියක් නැතුව ණය ගත්තා. මිනිසුන්ගේ බදු බර අඩු කරුවා. 2013 2014 විතරනකොට අපේ බදු ආදායම සමාස 112% විතර ගෙනාවා. හැබැයි මිනිසුන්ගේ බදු ආදායම වැඩි කරමින් මිනිසුන්ගේ ඒක පුද්ගල ණය ප්‍රමාණය වැඩි කරමින් ඒ ණය විදේශයන්ට ගෙවීම සඳහා මිනිසුන්ගේ වෙන වෙනත් ආකාරයට සූරා ගමින් එහෙම යාන්ත්‍රණයක් තමයි තමුන්වාසලා අරන් ගියේ. ඉතින් මම කියන්නේ විශේෂයෙන් අපේ කෝටි 180,000ක් අපේ රාජ්‍ය වියදම තියෙද්දි ඒ කෝටි 180,000න් කෝටි 144,000ක් අපිට ණය සහය පොලී ගෙවන රටක අපිට තවත් ණය බර විදේශවලින් ණය අරගෙන එදාට එදාට අපේ මිනිස්සු ටික හීලා කරගෙන මේ යන ගමන සාර්ථකද කියන කාරණේ මම විශේෂයෙන් අහනවා. මොකක්ද විසඳුම? ඉතින් අන්නතර දැන් ඒ පහුගිය කාලේ ණය ගත්තා. ඒ ණය ගත්තාම ඒක දැනුනේ නැහැ කට්ටියට. අපේ ජනතාව නිර්වින්දනය කළා. ඒ නිර්වින්දනය කිරීම සඳහා එන්නත් කළා. ජාතිය, ආගම, හැඟීම, භෞමික අඛණ්ඩතාවය මේවා දවස ගානේ අපේ විමල් වීරසංස මන්ත්‍රීතුමාලාගේ කණ්ඩායම අත කටින් මේවා ජනතාවට රාජ්‍ය මාධ්‍ය සියලු මාධ්‍ය උපයෝගී කරගෙන මේවා එන්නත් කළා.
සමන්තුමා
මගේ වෙලාව
විමල් වීරසංස මන්ත්‍රීතුමා
නෑ ආව බොහොම අමාරුවෙන් ඉන්නේ මේ මේවා මේ අලුත් හුටපටේ
වෙලාව
ගරු ගොඩක් මගේ රීති ප්‍රශ්නේ ගරු මුලස්සනාරුඩ මන්ත්‍රීතුමනි මගේ නම සඳහන් කළා එතුමා. මේ මම එතුමට කියන්න කැමති ඔය මේ මේක තියෙන බරයි අමාරුයි අරකයි මේකයි කියලා නහයෙන් අඩඩින් නැතුව ඔන්න ඔක් කරන්න පුළුවන් කෙනෙකුට දීලා දාලා යන්න මේ ආණ්ඩුව. මොන මල විලාපයක්ද මේ? ආපු වෙලේ ඉඳන් නහයෙන් අඬනවා. වෙන කිසිම ආණ්ඩුවක් කොහොම නහයෙන් ඇදුවේ නැහැ බලේ අරක්. එක්කෝක පොඩි ළමයෙකුට හරි දෙන්නේ මේ ආණ්ඩුව.
විමල් වේරවස මහත්තයලා කරන හැටි අපි දැක්කා. එතකොට මේ කියන්නේ නැවතත් ඒ එතුමල්ලා අනුගමනය කරපු ක්‍රමය තුල යන්න කියන එක. ඉතින් වරාය ගුවන් සේවා මේවා සඳහා ඒ බදු පය කිරීම අපි මම හිතන්නේ ඒ ගැන කතා වුණා. ඒ ගැන නම් කතා නොකළාමයි. දැන් අපි දැක්ක පහුගිය කාල පරිච්ඡේදයේ වරායවල් ගුවන් යානා ගුවන් තොටුපළවල් ඒවා ගමන් මේ ඒවා හසුරෝප හැටි. ඉතින් මේ 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 මේවා අපි වැඩි දියුණු කරන්න ඕනේ. අපි ජාත්‍යන්තරයත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. ආයෝජකයන්ගේ ආකර්ෂණ අපි දිනා ගන්න ඕනේ. ඒ සියල්ල කරන්න නම් විශේෂයෙන් අපේ රටේ ගුවන් තොටුපළ පද්ධතිය, වරාය පද්ධතිය මේ සඳහා වැඩි ප්‍රමිතියකින් යුක්තව අපි සේවයක් සපයන්නට නම් අපි ඒවට පහසුකම් සපයන්න ඕනේ. දැන් අපි දැක්ක පහුගිය කාලේ එයා ලංකා ආයතනයේ මොකද්ද උනේ? එයා ලංකා ආයතනයේ සභාපතිවරයා ඕලෙවල් අසමත්, ඒ සභාපතිවරයාගේ කාර්යාලයේ ඉන්න පියුන් මහත්තයා සාමාන්‍ය පෙළ මේ උසස් පෙළත් සමත්. එතකොට සිංගප්පූරුවේ ඉඳලා ෆ්ලයිට් එකක් ප්‍රමාද වෙනවා නම් තමා වෙනුවෙන් වෙනම ගුවන් යානා අර දඬු මොනර ගෙන්නගෙන හැසිරුණා වගේ එහෙම හැසිරෙච්ච සභාපතිවරු හිටපු රටක් අපි දැක්කා. ඒකම සංවර්ධනයේ කියන මුවාවෙන් තමන්ගේ ගමට උඩිනුත් යන්න, තමන්ගේ ගමට ගොඩිනුත් යන්න, තමන්ගේ ගමට දියෙනුත් යන්න එහෙම හදාගත්ත සංවර්ධනයකුත් අපි දැක්කා. හම්බන්තොට වරායක් අපේ ජාතික ධනය උපයෝගී කරගෙන ඒක සුදු අලියෙක් හැදුවා හම්බන්තොට වරාය දියේ යන්න. ඒකම මේ රටේ අයිනක මායිමක කොනක යන්න අපේ රට මැදින් අනුරාධපුර යාපනේ දක්වා ඒ අධිවේගී මාර්ග හදන්න තියෙද්දි ගොඩින් යන්න හැදුවා අධිවේගී මාර්ගය. ඊගාවට උඩින් යන්න ඒ සියලු ශක්්‍යතා අධ්‍යයනයන් වලින් එපා ගියද්දි හම්බන්තොට හැදුවා ගුවන්තොට පොළවල්. ඉතින් මේ දැවැන්ත වැයබරවල් රටට ඔරොත්තු දෙන්න දේවල් මේවා නිසා තමයි අපේ රට විශාල වශයෙන් විශාල ණයකට අපි පත් උනේ. දැන් ඉතින් මෙවට අප්පිලි ගහගෙනත් ඉවරයි එයාලා. මෙවට සුබ පැතුණුත් අරගෙන ඉවරයි. මෙවට මල් මාල දාගෙනත් ඉවරයි. මෙවට ඡන්ද අරගෙනත් ඉවරයි. මෙවට ප්‍රශස්ති ගීත ගායනා කරලත් ඉවරයි. හැබැයි දැන් මේ වගේ ණයබර ගෙවන්න යන අපිට දැන් මෙන්න ගල් ගහනවා මේ කණ්ඩායම. මෙවට අපි අප්පිලි කෑවෙත් නැහැ. මල් මාල ගත්තෙත් නැහැ. ඡන්ද ගත්තෙත් නැහැ. ඉතින් දැන් මෙවට මේ වැයබර පියවන්න හදන අපිට මෙන්න දැන් කෑ ගහනවා. මෙවා මම ගරු මන්ත්‍රීතුමනි මෙවා මම විශේෂයෙන් කියන්නේ මේවා ඉතාමත්ම අසාධාරණ කාරණා. මෙවා සම්පූර්ණයෙන් කිසිම වග විභාගයක් නැතුව කතා කරන දේවල්. ඉතින් ඒකම අපේ විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා අගමැතිතුමාට විශාල චෝදනාවක් එල්ල කළා. එතුමල්ලම තමයි අර පහුගිය කාලේ අගමැතිතුමාට බෑ 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 එහෙම සමාජ මතයක් නිර්මාණය කරලා මේ විශාල සමාජ මතයක්.
ගරු විමල් වීරවංශ මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රී
ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි එතුමා මගේ නම සඳහන් කරමින් යමක් ප්‍රකාශ කළා. අග්‍ර වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට බෑ. රනිල්ට බෑ කියන කන්සෙප්ට් එක සංකල්පය මගේ එකක් නෙවෙයි, වර්තමාන විදේශ ඇමති මංගල සමරවීරයන්ගේ නිර්මාණයක්. ඒ නිසා ඒ චෝදනාවට මම අයිති නෑ ගරු මන්ත්‍රීතුමා. වැරදි චෝදනාව මට කරන්න එපා. මම ආයි පොයින්ට් ඔෆ් ඕඩර් අරගෙන වට උත්තර දෙන්නේ
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
ඔව් ගරු මන්ත්‍රීතුමනි, දැන් මම විශේෂයෙන් කියන්න ඕනේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට එහෙම චෝදනාවක් එල්ල කළා. මේගොල්ලෝ දකලා නෑ එහෙම ක්‍රියාකාරී අගමැතිවරේ. පහුගිය කාල පරිච්ඡේදවල රටේ ජනාධිපතිතුමාගෙන් පස්සේ අගමැතිවරේ පත් කරගත්තේ විශ්‍රාම යාමට ඉතාමත්ම ආසන්න දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න ඔහේ පැත්තකටලා ඉන්න දකුණ කකුල උස්සපන් කියපුවාම දකුණු කකුල උස්සන සීරුවෙන් සිටින් කියපුවාම සීරුවෙන් ඉන්න අගමැතිවරු තමයි මේ පාර්ලිමේන්තුවේ මැතුමල්ලත් එක හිටියේ. හැබැයි මෙහෙම ක්‍රියාශීලී අගමැතිවරෙක් නිර්මාණශීලී අගමැතිවරෙක් මේ රටේ වගකීම් අතට අරගෙන වැඩ කරන අගමැතිවරෙක් ඒ නොදකපු එක සහ ඒක නොදන්නාකම මත මෙහෙම චෝදනා කිරීම ගැන මම විශේෂයෙන් කනගාටු වෙනවා. විශේෂයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මිස්ටර් ඩර්ටි කියලා කිව්වා. දැන් ඒක තමයි දැන් මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රතිරූපයට මඩ ගහන ව්‍යාපාරයක් මේ ඒ බැංකු බැඳුම් කර හරහා විවිධ කාරණා යටතේ දැන් මේ මහා විශාල වශයෙන් මේ ප්‍රතිරූපයට මඩ ගහන ව්‍යාපාරයක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. කුමන්ත්‍රණය තමයි මේ සිද්ධ වෙන්නේ කියන එකත් මම විශේෂයෙන් කියන්නට පුළුවන්. අපේ රනිල් වික්‍රමසිංහ මහත්මයා තමුන්නාන්සේ මිස්ටර් ඩර්ටි කියලා කිව්වට එතුමාගේ අත දෑත් සුද්ධයි කියන එක ඒක අපේ රටත් දන්නවා, ඒක මුළු ලෝකෙත් දන්නවා. තමුන්නාන්සේ මගේ කාලය විනාශ කරන්න එපා. ඒකම මම කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට විවිධාකාර අල්ලස් දීලාලු. විවිධාකාර අල්ලස් වාහනයක් වෙනුවෙන් දීමනා දීලාලු. හැබැයි මම කියන්න කැමති පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරයෙකුට වාහනයක් වෙනුවෙන් යම් දීමනාවක් ලැබුණත් විමල් වීරවංශ මහත්තයාගේ සහෝදරයින්ට දුන්න වාහන ටික ඒ වාහන ටිකත් ගිලලා එහෙම ගිලපු සහෝදරයෝ තමයි මේ චෝදනා කරන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරු. මන්ත්‍රීවරයෙකුට වාහනයක් දීම අසාධාරණයි කියලා තමයි මේ කියන්නේ. එතුමාලට දුන්න සහෝදරයන්ගේ වාහන ටිකත් ගිලලා.
විමල් වීරවංශ මන්ත්‍රීතුමා
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි එතුමා ඉතා අසත්‍ය චෝදනාවක් එල්ල කරා. මගේ සහෝදරයාව දැන් තමුන්නාන්සලා අත්අඩංගුවට අරගෙන මාව නම්ම ගන්න පුළුවන්ද කියලා බලනවා. දැන් මාස ගණනාවක් හිරේ ඉන්නව අපනොදි තමුන්නාන්සලාගේ චෝදනාව තමයි ඔය නඩු අහලා ඉවර වෙනකන් ඉන්න තීන්දුව දෙන්න. ඒ නිසා තමුන්නාන්සත් අයිති නැහැ තීන්දුව දෙන්න. අනිත් එක තමයි තමුන්නාන්සලාගේ ආණ්ඩුවද වාහන නෙවෙයි ගෙඩිය පිටින් මහ බැංකුව සුද්ධ කරපු ආණ්ඩුවක්. මෙහෙමයි මහ බැංකුව සුද්ධ කරපු ආණ්ඩුවක වාඩි වෙන කෙනෙකුට ඕවා ගැන කතා කරන්න කිසිම අයිතියක් නැහැ. මහ බැංකුව මහදවල් සුද්ධ කරා. මහදවල් සුද්ධ
අහුගේ කාල පරිච්ඡේදේ තමුන්නාන්සේ හිටපු මහලකු වාමාංශිකයා තමුන්නාසේ වරප්‍රසාද හමුවේ නැමෙනවා කියන එක තමුන්නාසේ ඔප්පු කරලා දැන් අවුරුදු ගාණක් ගන්න වන්දේතුමා.
මන්තුමා කාලේ අවසන්යි.
තමුන්නාසේ නැමෙනවාද?
කාලේ අවසන්යි.
ඒක ආය අමුතුවෙන් ආපහු කියන්න ඕනේ නෑ. ඉතින් ඒකම ඒකම මම තව දෙයක් එතුමාට කියන්න ඕනේ. දැන් එතුමා කියනවා වැට් එක 100ට 11ට තියෙනකොට රුපියල් 10000ක් ආදායම ලබන අයගෙන් වියදම් වුණේ 1100යි. ඊගාවට මේක 104කින් වැඩි වුණාම 104කින් වැඩි වුණාම දැන් ජනතාවට සිද්ධ වෙන පාඩුව රුපියල් 4800යි. 111ක් තියෙනකොට 1100යි 104ක් වැඩි වුණාම 4800යි. අර මම හිතාගෙන හිටියේ නෑ මෙතුමා සාමාන්‍ය පෙළවත් සමත් නෑ කියලා රටේ ජනතාව කියපු එක හැමතැනම කියාපු එක මම විශ්වාස කළේ නෑ.
තව අවසන් කරන්න.
මේ කතාවත් එක්ක ගරු මන්ත්‍රීතුමනි මට විශ්වාස කරන්න පුළුවන් මේ අරුම පුදුම ගණන්
වෙන කොට
නෑ නම කිව්වේ නෑ ඔබතුමාගේ
ගරු
විමල් විරෝන්ස මන්ත්‍රීතුමා
ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි එතුමා කිව්වා මම සාමාන්‍ය පෙළවත් ඉගෙන ගෙන නැහැ කියලා මම උසස් පෙළ අධ්‍යාපනයේ හදාරමින් සිටිදී තමයි ජනතා විමුක්ති පෙරමුණේ පූර්ව කාලීන සමාජිකයෙක් වුණේ. තමුන්වාංශික අධ්‍යාපන සාහිතික මට ඕනේ නැහැ. හැබැයි ඔබතුමාට මම කියන්න කැමතියි ඔබතුමා කතා කරන විදිහට මට සැකයි මොන්ටිසෝරියටවත් ගිහිලා තියෙනවා කියලා.
ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
එතෙන් මම හිතන්නේ එතුමාගේ අධ්‍යාපන වට්ටවත් ප්‍රදර්ශනය වෙන්න අවස්ථාවක් ලබා දීමත් එක්ක අපි අසාධාරණ දෙයක් නෙවෙයි මේ කරන්නේ. මේ පනත වෙනුවෙන් අත උස්සන අත් පාපකාරී අත් කියලා කිව්වා. අපි මේ උස්සන්නේ අපේ රටේ ඉහ වහා ගිය ණය අර්බුදය අපේ රටේ දුක් විඳින මිනිස්සු වෙනුවෙන් වෙනත් කළ හැකි සියලු දෙයට වැඩිය. අපි බොන බේත් තිත්ත වුණාට පෙනඩෝල් තිත්ත වුණාට තිත්ත බේත තිබුණා වුණාට හිසරදයට වැඩිය හිසරදයෙන් විඳින වේදනාව අර බොන බේතුලට වැඩිය වටින නිසා අපි හිසරදය හොඳ කර ගැනීම සඳහා තමයි අපි මේ කටයුත්ත කරන්න බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.